ස්ථාව පාලිමෙන්න්ති ස්ථාවර නියෝක විසි අත දෙක යටතේ ප්‍රශ්න කරු සජිත් පෙම්දස් මැත්තුමා.
නියෝජ්‍ය කතානායකතුමනේ අධ්‍යාපනය දරුවන්ගේ අයිතියක්. ඉවැගම අපි විශ්වාස කරන එක මූලික අයිතිවාසිකමක්. රට තුළ නිදහස් අධ්‍යාපන ක්‍රමවේදයක් පැවතියත් මෙරට සමස්ත දූ දරුවන්ට එක හා සමාන උසස් ප්‍රමිතියකින් යුතුව අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාවක් නොමැති බව හැමෝම දන්නා කාරණාවක්. එබැවින් මෙරට අධ්‍යාපන පද්ධතිය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය විය යුතු බව පැහැදිලි. ඒ අනුව පහත සඳහන් ප්‍රශ්න ජාතික වැදගත්කමකින් යුතු ගැටලු වශයෙන් සලකලා නිශ්චිත පිළිතුරු සහ පැහැදිලි කිරීම ගරු අමාත්‍යතුමාගෙන් අපි බලාපොරොත්තු වෙනවා. මෙරට කොපමණ පාසල් ප්‍රමාණයක් පවතීද? වර්ගීකරණයන්ට අනුව පළාත් හා මධ්‍යම රජය සිසු වර්ගීකරණයට අනුව එම ප්‍රමාණය වෙන්වෙන්ව සභාගත කළ හැකිද? ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව රටේ අධ්‍යාපනික ගැටලුවලට තිරසර විසඳුමක් යැයි රජය සිතන්නේද? යෝජිත ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව තුළ සඳහන් යෝජනා වසර 10ක් තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙනවා. වසර 10ක් දීර්ඝ කාලයක් නොවේද? මෙම යෝජනා ඉදිරි වසර 2-3 තුළ ක්‍රියාත්මක විය යුතු නොවේද? ඒ කියන්නේ ගරු ඇමතුමනේ, මේ යෝජනා නිවැරදි නම් පමණයි. මොකද මේ යෝජනාවල මං හිතනවා අඩුපාඩුකම් රාශියක් තිබෙනවා. ඒ අඩුපාඩුකම් ටික මගහරවාගෙන ඉදිරියට ක්‍රියාත්මක කිරීමයි අපි අදහස් කරන්නේ. දැනට පවතින අධ්‍යාපන ක්‍රමය අප රටට, රටේ අනන්‍යතාවයට ගැළපෙන්නේ යයි රජය සිතන්නේ. රටේ අධ්‍යාපනය මුහුණ දෙන අභියෝග කවරේදයි හඳුනාගෙන ඇද්ද? ලෝකයේ ඉදිරි වසර 10-15 අතර බිහිවිය හැකි නව රැකියාවන්ට මෙරට සිසු පරපුර යොමු කිරීම සඳහා ජාතික අධ්‍යාපනයේ වෙනස් විය යුතු ආකාරය පිළිබඳව රජය අධ්‍යයනයක් සිදු කර ඇත. එසේනම් නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය මගින් මේ සඳහා යෝජිත පියවරයන් කවරේද? මෙරට පාසල් පද්ධතියේ භෞතික හා මානව සම්පත් ගැටලු පවතින බව රජය පිළිගන්නේද? එම ගැටලු කවරේදයි රජය හඳුනාගෙන ඇත. මෙරට පාසල්වල විශාල ගුරුහිඟයක් පවතින බවට වාර්තා වන පසුබිමක යෝජිත ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව තුළ සඳහන් යෝජනා ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය හැකි වන්නේද? මෙරට අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කර ඇති ප්‍රතිපාදනවල දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතාත්මක අගය කොපමණද? යෝජිත ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව මගින් අධ්‍යාපනය සඳහා වෙන් කළ යුතු ප්‍රතිපාදන වැඩි කිරීම පිළිබඳව යෝජනා වී තිබේද? නොයසේ නම් මෙම ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති සඳහන් යෝජනා ක්‍රියාවට නංවන්නේ කෙසේද? මෙරට පාසල් දරුවන්ගේ සෞඛ්‍ය හා පෝෂණ අවශ්‍යතාවයන් කවරේදයි හඳුනාගෙන තිබේ. එම අවශ්‍යතාවයන් සපුරාලීමට රජය ගෙන ඇති පියවර කවරේද? පාසල් මට්ටමින් මෙරට සියලු දරුවන්ට කිසිදු අයකිරීමකින් තොරව පෝෂණීය ආහාර ලබා දීම සඳහා රජය සතුව විධිමත් වැඩපිළිවෙලක් තිබේ. එසේ තිබෙන්නේ නම් ඒ කුමක්? මුල්ලමාවී අධ්‍යාපනය පිළිබඳව රජයේ වත්මන් ප්‍රතිපත්තිය කුමක්ද? රට තුළ ඇති ලියාපදිංචි පෙර පාසල් ප්‍රමාණය කොපමණද? සිසුන් ප්‍රමාණය කොපමණද? ගුරුවරුන් ප්‍රමාණය කොපමණද? ලෝකයේ බොහෝ රටවල් දරුවන්ගේ මුල්ලමාවිය සංවර්ධනය සඳහා වැඩි අවධානයක් යොමු කරන යෝජිත ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව මගින් මේ පිළිබඳව යොමු කර ඇති අවධානය සම්බන්ධයෙන් රජය සෑහීමකට පත්වන්නේද? ගරු ඇමතිතුමා දන්නවා, විශේෂයෙන්ම බොහෝ ළමා වෛද්‍ය විශේෂඥන් කියන දෙයක් තමයි ඉපදුන දිනේ සිට අවුරුදු 5 දක්වා යන කාලය තුල 70% ප්‍රමාණයෙන් මොලේ වර්ධනය වෙනවා. හැබැයි මොලේ වර්ධනය වීමේ 70% ප්‍රතිශතය සිදුවෙන කාලවකවානුව තුල අප රටේ මුල් ළමාවී අධ්‍යාපනයේ පෙර පාසල් අධ්‍යාපනය මේට වැඩිය විධිමත් විය යුතුයි, නියාමනයකට ලක් විය යුතුයි, යම් කිසි තත්ත්ව පාලනයක් තිබිය යුතුයි. මේ අනදි වශයෙන් වශයෙන්ම අද තියෙන අවිධිමත් ක්‍රමය වෙනුවට විධිමත් ක්‍රමයක් තියෙනට මම හිතන්නේ ඔබතුමා එක විශ්වාස කරනවා. නිසා මොකද්ද ඔබතුමන්ලා ගන්න පියවර? මෙරට උසස් අධ්‍යාපන පද්ධතිය තුළ පවතින ගැටලු කවරේදයි හඳුනාගෙන තිබේද? ඒ සඳහා රජය ලබා දෙන විසඳුම කවරේද? කෘතිම බුද්ධිය, එහෙමත් නැත්නම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, තාක්ෂණය සමග වේගෙන් වෙනස් වන තාක්ෂණික ලෝකයක උසස් ප්‍රමිතියකින් හා ඉහළ ඵලදායිත්වයකින් උසස් අධ්‍යාපනයක් ලබා දීම සඳහා නව ප්‍රතිපත්ති රාමුව මගින් අවකාශ සැලසෙන බවට රජය සහතික විය හැකි. මම ගරු අමාත්‍යතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. උනම් Google එකට ගිහිල්ලා ටැප් කරලා බැලුවොත් ලෝව ජයග්‍රහණය කරපු නව තාක්ෂණ ක්‍රමවේද, විශේෂම 2023 ලෝව ජයග්‍රහණය කරපු තාක්ෂණ ක්‍රමවේද විශාල ප්‍රමාණයක් තිබෙනවා. Augmented reality, extended reality, virtual reality, metaverse, big data, data science, මේ අනාදි වශයෙන් ඔක්කොම තියෙනවා. artificial intelligence, machine learning, මේ අනාදි වශයෙන් තියෙනවා. මේ ලෝ ජයග්‍රහණය කරපු මම කියන්නේ 2023 ප්‍රධාන තාක්ෂණ ක්‍රමවේද 19-20. ඇත්තටම අපි හොයලා බැලුවොත් අපේ රටේ නිදහස් අධ්‍යාපනය මං හිතන්නේ පාසල් 10126ක් තියෙනවා. එහි තුල 41,00,000 දූ දරුවන් අධ්‍යාපනය ලබනවා. කොපමණ ප්‍රතිශක්තියකට මේ නව තාක්ෂණ දැනුම තිබෙනවද කියන එක හොයලා බැලුවොත් ඇත්තටම අපේ රටේ තත්ත්වය අතිශයින්ම සෝචනීයයි, ඛේදනීයයි. යෝජිත අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ ආබාධිත දරුවන් පිළිවෙන් අධ්‍යාපනය සහ පාසල් ක්‍රීඩා සම්බන්ධයෙන් සිදු කර ඇති බර තැබීම, ඒ කියන්නේ ඒ ශේෂ්ඨයන් වලට ලබා තියලා තියෙන වේට් එක ගැන ඇත්ත වශයෙන්ම ඔබතුමා හිතනවාද ඒක ප්‍රමාණවත් කියලා? ඔබතුමා සෑහීමකටපත් වෙනවා. විශේෂයෙන්ම මම ඔබතුමාට අමතර කරුණු දෙක තුනක් කියන්නට කැමතියි. මම හිතන්නේ ඔබතුමත් ඊයේ දවසේ මේ කාරණාව ඉදිරිපත් කරනකොට ඔබතුමත් ඒකට එකඟ වුණා. ඒ අවංක භාවය පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. පළාත් පාලන ආයතන 341කට ලක්ෂ 100 ගානේ වෙන් කරන මුදල හරහා ඔබතුමාට පුළුවන් ඒ ලක්ෂ 34,100, එහෙමත් නැත්නම් මිලියන 3,410 පාසල් 3,410ක ස්මාර්ට් ක්ලාස් රූම් 3,410ක් ස්ථාපනය කරා. ඉතින් මං හිතනවා ඒ වගේ වැදගත් වැඩපිළිවෙලකට යොමු වීම මම හිතන්නේ මේ බංකොලොත් රටේ බංකොලොත් භාවයෙන් ගොඩෙන්නට උත්සාහ දරන මොහොතක මම විශ්වාස කරනවා ඒ මුදල වැය කිරීම රටේ ජාතික ප්‍රමුඛතාවයක් හැටියට අධ්‍යාපනයේ ස්මාර්ට් ක්ලාස් රූම් ව්‍යාප්තියකට යොමු කිරීම වැදගත්යයි මම විශ්වාස කරනවා. ඒ වගේම මම ඔබතුමාට කියන කැමැති පාසල් දූ දරුවන්ට ලබා දෙන දිවා ආහාරය මම හිතන්නේ ඒක යුනිවර්සල් කළ යුතුයි. ඒක වැදගත්. ඔබතුමා දන්නවා 113 පාසල්, 111 පාසල් වල 1-5 යන ශ්‍රේණි වලට විතරක් දිවාහාරය දීලා අනිත් දරුවන්ට ඒක ලබා නොදීම මම හිතන්නේ ඒක එච්චර සුදුසු දෙයක් නෙවෙයි. ඒක දරුවන්ගේ මානසිකත්වයටත් බොහොම ඍණාත්මකව අගතිගාමීව බලපාන නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. කොහොමදත් අපි මේ දේ කරන්න යනවා මේ වසර අවසන් වෙනට පෙර ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඒක ක්‍රියාත්මක කරන්න කියලා. ඒ වගේම අවසාන වශයෙන් වසර 5ක් තටමතටම ඉඳලා ඔබතුමා නෙවෙයි රජය, මොකද ඔබතුමා මේ අධ්‍යාපන අමාත්‍යංශයේ වැඩි කාලයක් හිටියේ නැහැ, විශේෂයෙන්ම දැරියන්ගේ සනීපාරක්ෂක ශේෂ්ඨ වෙනින් ඔබතුමා ප්‍රකාශයක් කරා වැඩපිළිවෙලක් යොදවනවායි කියලා. ඇත්ත වශයෙන් අපි කියන එක සමස්ත කාන්තා පරපුර වෙනුවෙන් ක්‍රියාත්මක කරන්නට ඕන. ස්කොට්ලන්තේ එහෙම ක්‍රියාත්මක වෙනවා. මම අහන්න කැමති දැරියන් පිළිබඳව ඒ ගත්තු තීන්දුව කවදාද ඒක ක්‍රියාත්මක කරන්න කියන කාරණාව. ස්තුතියි.
ගරු මහත්තයා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා මත කරන ලද 272 ප්‍රශ්නාවලියේ ඉස්සෙල්ලාම මම කියන ඔබතුමා ආරම්භ කරන්නේ අධ්‍යාපනයේ දරුවන්ගේ අයිතියද කියලා. අවාසනාවකට අපේ උසාවියේ හිතන්නේ අධ්‍යාපනය වෙන කාගේවත් අයිතියක් කියලා. පෙස්සන් 33ක් දැම්මහම ඒකට තහනම් නියෝගය දීලා මාස 15ක් ඉන්නවා. දරුවන්ගේ අයිතියක් කියලා ඒගොල්ලන්ට මේක හිතෙන්නේ නැහැ. පාර්ලිමේන්තුව තමයි කියන්න තියෙන්නේ, වෙනතන කිව්වොත් මට ප්‍රශ්නයක් වෙනවා. ඔව් ඒක නිසා මම පාර්ලිමේන්තුව කිව්වේ එකයි. මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමා අධ්‍යාපනයේ දරුවන්ගේ අයිතියක් කිව්ව එක. ඒක වෙනතන් වලට අවබෝධ වෙන්නේ නැති එක ගැනත් මම කනගාටු වෙනවා, විශේෂයෙන්ම අධිකරණයට. ඊළඟට පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර, මෙරට රජයේ පාසල් සංඛ්‍යාව 10096යි. දෙක මධ්‍යම රජයට ආයත් පාසල් සංඛ්‍යාව 396යි. තුන පළාත් පාසල් සංඛ්‍යාව 9700යි. පළවෙනි ප්‍රශ්නයේ පිළිතුරු. මුළු පාසල් සංඛ්‍යාව 10096යි. ඔව් රජයේ පාසල් සංඛ්‍යාව. ඒ පරණ සිවිච් එක දැන් ඒක වෙනස් වෙලා තියෙනවා. ඔව්. උපකෘත පාසල් නැතුව. ඊළඟට පාසල් සිසු සංඛ්‍යාව අනුව වර්ගීකරණය නොකරන අතර විෂය ධාරාවන් අනුව 1AB, 1C, Type 2, Type 3 ලෙස පාසල් වර්ගීකරණය සිදු කර ඇත. ඊට අමතරව ස්ත්‍රී පුරුෂ භාවය අනුව පහත පරිදි පාසල් වර්ගීකරණය සිදු කර ඇත. පිරිමි පාසල් සංඛ්‍යාව 147යි. බාලිකා පාසල් සංඛ්‍යාව 239යි. මිශ්‍ර පාසල් සංඛ්‍යාව 9710යි. දත්තපාදකයේ 2003 පාසල් සංගණනයේ දත්ත සංගණන දිනේ 24/2/16 සංගණනයේ 90. 2. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව. ප්‍රතිපත්ති රාමුවක් තමයි ඉදිරිපත් කළේ ගරු රාධාකෘෂ්ණන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තින්න ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ වාර්තාව අද සභාගත කළා. ඒකේ තියෙන ප්‍රතිපත්ති රාමුව. මේ ප්‍රතිපත්ති රාමුවෙන් ඉදිරියට ගෙන යන්න ඕනේ. ඒක අනුමත වුණාන් පස්සේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සාමාන්‍ය අධ්‍යාපනය, වෘත්ති අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය කියන කොටස් තුන අනුව ඒක වෙන් කළා, වර්ගීකරණය කළා, ක්‍රියාත්මක කිරීමට තමයි යෝජනා කළා තියෙන්නේ. ඒ වගේම ඔබතුමා යෝග කියලා කාරණේ හරි වසර 10ක් කල් වැඩි. ඒක අපි සැලසුම් කරගෙන යන්නේ වසර 5කදී නිම කරන්න. මොකද විෂයමාලා සංවර්ධනයේ පව දැන්ට වසර 8ක් කල් ගත වෙනවා ඒ චක්‍රය අවසන් වෙන්න. ඒ නිසා 1, 6, 10 කියන පන්ති තුනෙන් නියම ව්‍යාපෘතිය දැන් ගුරුවරු පුහුණු කරලා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒක 2025 ආරම්භ කළාම 1, 6, 10, 2, 7, 11 ඒ ආදී වශයෙන් එන්නේ. එතකොට 2028 වෙනකොට අපිට පුළුවන් සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිසංස්කරණයට පවත්වන්න. ඒතර අවුරුදු 5කදී මේක ආවරණය කරගන්න පුළුවන්. ඒ කාල සීමාව තුළ පෙළපොත් වෙනුවට මොඩියුල් දෙනවා නම් ඒවා නිර්මාණය කරනවා. ඒවට සමාන්තරව යන්න ඕනේ. මේක විශාල කාර්යභාරයක්. මේ ඉටු කිරීම සඳහා හොඳ විධිමත් සැලැස්මක් ඕනේ. ඒ නිසා ඔබතුමත් මම දෙන්නම පිළිගන්න යුතු මේ පාසල් වර්ගීකරණය තේරෙන්නේ නැහැ කාටවත්. දැන් බලන්නකෝ. ආ 1AB කිව්වහම කවුරුත් දන්නේ නැහැ මොකද්ද කියලා. 1C, Type 2, Type 3. දැන් මගේ අමාත්‍ය මණ්ඩල සංදේශයේ සවුඳ ගන්නවා. ඒකේ තියෙනවා පාසල් නව වර්ගීකරණය 1-5 ප්‍රයිමරි. එතකොට 6-10 ජූනියර් සෙකන්ඩරි කනිෂ්ඨ ද්විතීක සහ 10-13 ජ්‍යෙෂ්ඨ ද්විතීක. එහෙම නැත්නම් 1-5 ප්‍රයිමරි 6-13 ද්විතීක. මේ විදිහට පාසල් වර්ගීකරණය අපි යෝජනා කරලා තිනවා. මේ පිළිබඳව පළාත් බලධාරීන් එක්ක දැනුවත් කරලා තිනවා. කලාප සංඛ්‍යාව 20කින් වැඩි වෙන්න, පළාත් ඩිවිෂන් කොට්ටාස කාර්යාල වෙනුවට පාසල් මණ්ඩල 350ක් ක්‍රියාත්මක වෙනවා අධීක්ෂණය සඳහා. පාසල් පරිෂද 1220ක් එනවා දිවයින පුරා. පාසල් 8, 10, 12 ප්‍රමුඛ පාසල් සමග. එතකොට යම්කිසි පරිෂදයක ප්‍රධාන පාසල් වල සීළු පහසුකම් ටික සැලසීම සැලසුම් කරලා තිනවා. ඒ අනුව මේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියේ පරිපාලනමය ප්‍රතිපත්ති වෙනස්කම් ටික අපි අමාත්‍ය මණ්ඩල සංදේශය සම්මත වුණ ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. 3. දැනට පවතින අධ්‍යාපන ක්‍රමය අපරට අනාගත ගැළපෙන්නේ රජය සිතන්නේ නැත. මොකද ජාත්‍යන්තර සමුළු, යුනෙස්කෝ සංවිධානය මේ වගේවට සහභාගී වීම නිසා සහ මං දැනට පෞද්ගලික සංචාරයකදී විශ්වවිද්‍යාල පහකට ගිය ඇමරිකා එක්සත් ජනපදයේ බ්‍රිටිෂ් කොලම්බියා යුනිවර්සිටියකට ගියා වැන්කුවර් වල තියෙන. මේ ඔක්කොගෙම අපිට පැහැදිලි වන්නේ විශ්වවිද්‍යාල පද්ධතිය තුල පවා වෙනස්කම් වලට භාජනය වෙන්න ඕනේ. අපි ඊළඟ අවුරුදු 10-15 නව තාක්ෂණය, විද්‍යාව, නව සොයාගැනීම් එක්ක මේ විෂයමාලා නවීකරණය වෙනවා. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධානම පෙළේ වෛද්‍ය විද්‍යාල දෙකක් ගත්තොත් යුනිවර්සිටි ඔෆ් ඉලිනොයි ඒගොල්ලෝ වෛද්‍ය විද්‍යාලයෙන් පිට වෙනකොටම ආරම්භ කරලා තිනවා රොබොටික්ස් භාවිතා කරන්න ශල්‍ය වෛද්‍යවරුන්ට. ඒකේ මහාචාර්යව අපිට කිව්වේ මොකද්ද? 130යි දේශන. 70%ක් දේශන නෙමෙයි. hands on train. හරි? දැන් මම හෙට හවස 3:00ට කැඳවලා තිනවා සාකච්ඡාවක් මහාචාර්ය වජිරසානයක මැතිතුමා ඇතුළු පීඨාධිපතිතුරුන් 12 දෙනාම Zoom එකෙන් සම්බන්ධ වෙනවා. මම බලාපොරොත්තු වෙනවා මාසේ අග වෙනකොට මේ ප්‍රධාන ලෝකයේ ප්‍රධාන විශ්වවිද්‍යාල විද්වතුන් එක්ක ඉන්ටරැක්ෂන් එකක් අපේ වෛද්‍ය පීඨවල මහාචාර්යවරුන් සහ මේකට එකතු කරලා කොහොමද අනාගතයේදී මේක නවීකරණය වෙගෙන යන්නේ? අපි මෙතෙන්ට යන්න ඕනේ. ඉතින් මම ලබන යම් අත්දැකීමක් තියෙනවා කොහෙන් හරි මම බලනවා ඒක කොහොමද අපි ගලපගන්නේ කියලා ඔබතුමා කියන ආකාරයට මේ නවීකරණය. ඒකයි මම කිව්වේ කොහෙත්ම අද ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේක ඊළඟ 10 15ට මැච් වෙන හැටියට අපි වෙනස් වීමට මුහුණ දෙන්න ඕනේ. මේ ප්‍රතිපත්ති රාමුව තුල ඒක විස්තරාත්මක නැති වුණාට ඒකේ අරමුණ ඒකයි. ඊළඟට රටේ අධ්‍යාපන වුණ දින අභියෝග කවරද හඳුනාගෙන තිබෙන්නේ? ඔව්. ලෝකයේ ඉදිරි වසර 10 15 තුන මම දැන් සඳහන් කළේ ඒකයි. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය වෙනස් විය යුතුයි. එසේනම් නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති මඟින් වෙනස්නා යෝජිත පියවරයන් කවරේද? ඒ අනුව ඩොමේන්ස් කීපයක මේ පරිවර්තනය සිදු වෙනවා. එකක් පරිපාලනමය වෙනස්කම් ටික, ඊළඟට සාමාන්‍ය අධ්‍යාපනයේ 113 අපි උත්සාහ කරනවා මේ 113 වෙනුවට 13 වසරක අධ්‍යාපනය සහතික කරන ගමන් 13 වසර 12ට ගේන. එහෙම ගේන්න නම් අපි අර මං ඉස්සරහට උත්තර දෙන පූර්ව ළමාවදී සංවර්ධනයේදී අවුරුදු 4 සම්පූර්ණ හැම දරුවෙක්ම පෙර පාසලකට යැවීම ඉලක්ක කරලා තමයි අපි දැන් කටයුතු කරගෙන යන්නේ. යුනිසෙෆ් වාර්තාවන් 120ක් පෙර පාසල් යන්නේ. දැන් මේ දිනවල වැඩමුළුව පවත්වාගෙන යනවා. අපි අවසාන අදියරට ඇවිල්ලා තිනවා පෙර පාසල් පිළිබඳව ජාතික ප්‍රතිපත්තිය සහ වැඩසටහන දෙකම. ඒ අනුව අපි 550ක් ට්‍රේන් කළා ට්‍රේනර්ස්ලා TOTsලා. පළාත් 9ම ගෙනල්ලා. පළාත් 9 තියෙනවා අධිකාරී 9ක්. මොකද මේ විෂය බෙදුණු විෂය පළාතට. හැබැයි ජාතික අධ්‍යාපන ආයතනය අමාත්‍යංශයට ජාතික ප්‍රතිපත්තිය හදනවා ඒක. ඒ කටයුතු අපි කරගෙන යනවා. ඇත්ත වශයෙන්ම ජපානයේ වගේ රටවල් පෙර පූර්ව ළමාවදීදී මේ සංඛ්‍යා එකතු කරන්න අඩු කරන්න වැඩි වැලියුස් උගන්නන්නේ. පාරේ ගමන් කරන්න හැටි, වැඩි හිටියන්ට ගරු කරන්න හැටි මේවත් එක්ක ඉන්නේ. ඉතින් මේවා අපේ වෙනස් වෙලා ගිහිලා තිනවා. ඒ නිසා මම මෙතෙන්දි සඳහන් කරනවා මේ කරුණු ටික වෙනස් වෙන්න ඕනේ. 4 මෙරට පාසල් පදිදී භෞතික සම්පත් මානව සම්පත් ගැටුවක් තියෙනවා. මොකද විශේෂයෙන්ම COVID-19 ඉන්පසු ඇති වූ තත්ත්වයක් තුළ ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් වුණේ නැහැ. ගුරු වැටුප් ගෙවන්න පුනරාවර්තන විධාන තමයි 95%ක් වැය වුණේ. 5%ක්වත් ප්‍රාග්ධනේදුම් ආවේ නැහැ. මේ අවුරුද්දේ තමයි යම් ප්‍රමාණයකින් ඇවිල්ලා තින්නේ. ඒ නිසා දැන්ට ඒවා අපි ප්‍රමාණිකූලව රටේ ආර්ථිකයත් එක්ක වර්ධනය කරගෙන යනවා. ගුරු හිඟය පිළිබඳව ප්‍රශ්න තියෙන්නේ මේ 22000 බඳවා ගැනීම තහනම් කරලා තියෙන ප්‍රශ්නෙත් එක්ක. හැබැයි මේ 22000ම පාසල්වල ඉන්නවා. ගුරු කාඩර් එකේ නැහැ. සංවර්ධන දහරින් 22000 තැන ඉන්නවා. ඉතින් ඒක බඳවා ගන්න අර විභාගේ තියන්න අවසර දුන්නා නම් අපි ඒක අවසන් කරනවා. හැබැයි අද දිනේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික පාසල් සඳහා ගුරු සේවා ව්‍යවස්ථාව අනුව රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, ගණිතය, තාක්ෂණ වේදයේ සහ විදේශ භාෂා සඳහා 3200ක් උපාධිධාරීන් බඳවා ගන්න විභාග ඉවර කළා. සමුග පරීක්ෂණ 60 වෙනකොට ඉවර වෙනවා. මම බලාපොරොත්තු වෙනවා මයි මාසේ 30ක වෙනකොට මෙයාට පත්වීම් ටික දීලා සති දෙකක පුහුණුවක් එක්ක පාසල් ගත කරන්න. ඊට අමතරව ඉංග්‍රීසි භාෂාව පිළිබඳව 2021 තිච්ච විභාගයේ ඩිප්ලෝමාධාරීන්ට පත්වීම් ටික දෙන්න සමුග පරීක්ෂණ 60 ආරම්භ කරනවා. මම ඒ ටිකත් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා ජූනි මාසේ වෙනකොට. ඒ නිසා ගුරු හිඟය පිළිබඳව අපිට අධිකරණ නියෝගයේ කඩින් අවසන් වුණොත් අපිට ඒ 22000ටත් අපිට විභාගයේ තියලා මේක අවසන් කරන්න පුළුවන්. ඊළඟට 6
සභානායකතුමා
සෞඛ්‍ය පෝෂණේ
සභානායකතුමා මේ දිවාහාර විවේකේ නැතව
කටයුතු
සභාව එකඟයි.
ඔව් එකඟයි. දිවාහාරය අමතක කරලා දැන් උදියාහාරයත් අමතක කළා මට නම්. මෙරට පාසල් දරුවන්ගේ සෞඛ්‍ය පෝෂණ වෙනුවෙන් දැන් මේ අවුරුද්දේ අපි ආරම්භ කළා 117කට දිවාහාරය දෙන්න 1.5. දැන් මේ එක දරුවකට වෙන් කළම් තියෙන මුදල් රුපියල් 110ක්. දවසකට වැය වෙනවා මේ දරුවන්ට ආහාරය දෙන්න රුපියල් මිලියන 195ක්. එතකොට අපේ ඉලක්කය තමයි ඊළඟ අවුරුද්දේදී මේක 6 7 8 9ට ගේනවා. එතකොට ඒ දරුවෙකුට 110ට දෙන්න බෑ දිවාහාරය. 150ක් කරන්න වෙනවා. ඊළඟට අපි 10-13ට යනවා. අධ්‍යර 3කදී සියලුම දරුවන්ට පෝෂණය ලබා දීම ඉලක්ක කරගෙන තමයි අපි කටයුතු කරන්නේ. දැනට 117කට ලබා දෙනවා. මුල්ලමාවිය පිළිබඳව ප්‍රතිපත්තිය සකස් කරලා තිනවා. වැඩසටහන හදලා තිනවා. ගුරුවරුන් පුහුණු කිරීම ආරම්භ කරලා තිනවා. මේකේ සංඛ්‍යාලේඛන දරු උපක්ෂ නායකතුමා අහලා තුමුණා. ඒකට මම පිළිතුරු දෙන්නම්. මුල්ලමාවිය අධ්‍යාපනය පිළිබඳ දැනට කටයුතු කරගෙන යනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිය සකස් කරනවා. පළාත්තික ඒවා ක්‍රියාත්මක කරනවා. ළමා කටයුතු, වනිතා කටයුතු හා ළමා ආරක්ෂණ අධිකාරියත් ඒගෙන කටයුතු කරන් යනවා. ලියාපදිංචි පෙරපාසල් සංඛ්‍යාව 17087යි දිවෙනපුරා. ගුරුවරුන් සංඛ්‍යාව 33514යි. සිසුන් සංඛ්‍යාව 387500යි. ඒ කියන්නේ අවුරුදු 3 සම්පූර්ණ වෙච්ච සහ 4 සම්පූර්ණ වෙච්ච කොටස් දෙකම. හැබැයි යුනිසෙෆ් වාර්තා අනුව 120ක් පෙරපාසල් නොවන බව දක්වලා තිනවා. අපි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා 2025 ජනවාරි මාසෙ ඉඳලා අවුරුදු 4 සම්පූර්ණ සෑම දරුවෙක්ම පෙරපාසලකට යවන්න. ඊළඟට 8 උසස් අධ්‍යාපන පද්ධති තුල පවතින ගැටලු හඳුනාගෙන තිනවා. විශ්වවිද්‍යාලවල වෘත්ති ක්‍රියාමාර්ග තියෙන ඒවටත් අපි යම් විසඳුම් දීගෙන යනවා. ඒ වගේම පාර්ලිමේන්තු විසින් පත් කළද තේරීම්කාරක ස්වභාව ගුජ්ජදාස රාජපක්ෂ අධිකරණ ඇමතුමාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ විපක්ෂ දෙකෙන්ම නිර්දේශ දීලා තිනවා. ඒ පිළිබඳව දැන් රජයක් හැටියට ඒවා මේ කෙටුම්පත් කරමින් උසස් අධ්‍යාපනය පිළිබඳව ඒ උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක් පිහිටවීම සහ ක්වලිටි ඇෂුරන්ස් ඇන් ඇක්‍රිටේෂන් කියන කරුණු පිළිබඳව දැනට කටයුතු කරගෙන යනවා. ඊළඟට කෘතිම බුද්ධිය පිළිබඳව 9 ඉහළ ශ්‍රේණි සඳහා කන්ටෙන්ට් ඩිවලප් කළ ඉවරයි මයික්‍රෝසොෆ්ට් එකත් එක්ක. ඒ පිළිබඳව අපි පාසල් 20ක නියම ව්‍යාපෘති ආරම්භ කළා තිනවා. ගුරුවරු 7500ක් පුහුණු කිරීම සඳහා IoT, මැෂින් ලර්නින්, මෙකැට්‍රොනික් මෙන්න මේ ප්‍රධාන විෂයන් සම්බන්ධයෙන් ගුරුවරු පුහුණු කිරීමේ වැඩසටහනක් සකස් කළ ඉවර කළා තිනවා. අපි ළඟදීම මේ ගුරුවරු පුහුණු කිරීම ආරම්භ කරනවා. ඊළඟට යෝජිත බඳුන ආබාධිත දරුවන් සඳහා දැන්ට අපි ගුරුවරු පුහුණු කිරීම සහ තව එක ප්‍රවර්ධනය කිරීම සහ හෝමගම වෙනිවැල්කොළ ප්‍රදේශයේ පිහිටුවා තිබෙන සම්පත් මධ්‍යස්ථානයේ ප්‍රයෝජනට ගැනීමට කටයුතු කළ තිබෙනවා. පිරිවෙන් 824ක් තිබෙනවා. මේ පිරිවෙන් අධ්‍යාපනයත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළට එකතු කළා තිනවා. පාසල් ක්‍රීඩා සම්බන්ධයෙන් බරතැබීම අඩු වෙලා තිනවා ඇත්ත. ඒකට හේතුව තමයි මේ තරංකාරී අධ්‍යාපනය තුළ පාසල් දරුවෝ වැඩි සංඛ්‍යාවක් අධ්‍යාපන කටයුතු වලට යොමු කරනවා මිසක් ක්‍රීඩාවට යොමු වෙන්නේ නැහැ. හැබැයි ජනාධිපතිතුමා මුදල් මේසර අයවැය ඉදිරිපත් කරද්දී මිලියන 1500ක් වෙන් කළා තිබුණා. ඒ අනුව ක්‍රීඩා සංගම් මව් සංගම් එක්ක පාසල් ක්‍රීඩා සංගම් එකබද්ධ වෙලා දැන් ඒ වැඩසටහන ක්‍රියාත්මක කරගෙන යනවා. ඊළඟට තව කාරණයක් කිව්වා. විශේෂයෙන්ම අපි ජූලි මාසෙ වෙනකොට පාසල් 1220ක් පරිෂද මූලස්ථානවල පාසල් සමග පාසල් 1500ක් ඩිජිටල් කරණය සඳහා වැඩසටහන හදලා අවසන් කළා තියෙනවා. TRC උකමගින් ඩිජිටල් පුවරු 1500කුත් ඒ වගේම චීනයේ ආධාරය ඇතිව ඩොලර් මිලියන 20ක ආධාරය යටතේ 500කුත් ලැබෙනවා. අපි මේ 2000ත් එක්ක නෙට්වර්කින් එකයි ඔපරේෂන් රූම් එකයි ඔක්කොම ඉපිහිටීම සඳහා අපි අවසර අරන් තිනවා. ජූලි මාස වෙනකොට මේ කටයුතු ආරම්භ කරන්න පුළුවන්. ඒකට යම් කාලයක් ගත වෙනවා. ප්‍රසම්පාදන කාර්යාවලිය සඳහා ඉලක්කයේ පාසල් 1500ක් ඩිජිටල් කරණය කිරීම විශේෂයෙන්ම පරිෂද මූලස්ථාන සමග. දිවාහාරය ගැන මම කිව්වා. මමත් විශ්වාස කරනවා මේ වැනි අවස්ථාවකදී අපි ඔබතුමා කිව්ව එක හරි. මේ තාක්ෂණයේ දියුණුවත් එක්ක වෙන එක දෙයක් තමයි ලංකාව විතරක් නෙවෙයි අපේ හිටපු ජනාධිපතිතුමනි මේ ජාත්‍යන්තර සමුළුවල මේක සාකච්ඡා වෙනවා. තාක්ෂණයේ දියුණුවත් එක්ක වේදෙන්ගේ මේ දියුණුව යනකොට විශාල ප්‍රාග්ධනයක් වැය කරන්න වෙනවා මේ අවශ්‍ය පහසුකම් ටික දෙන්න. දැන් බලන්න අපි දැන් TRC එකට බාර දීලා තිනවා ටෙලිකොම් එකට පාසල් 1500ක් ෆයිබර් ඔප්ටික්ස් දෙන්න. දැන් 800ක් අවසන් කරලා තිනවා. හැබැයි මේක එයාගේ සහයෝගය නැත්නම් අපිට කරන්න බෑ. අලුතින් මුදලක් වේදක් කරන්න ලේසි නෑ. දැන් ඔබතුමාගේ කාලේ මහින්දෝ දේ විද්‍යාගාර 1000ක් ඇතුවා. කම්පියුටර් 60000ක් දුන්නා. දැන් යල්පැන ගිහිල්ලා. අවුරුදු 10ක් ගත වෙලා. දැන් අලුතෙන් ආපහු 60000ක් දෙන්න ඕනේ. අලුතෙන් 60000කට බලන්න ගණනය කළා කොච්චර මුදලක් යනවද කියලා. ඒ නිසා මේ කාරණේ ඇත්ත. මේ ඇති නැති පරතරේ ලෝකේම වෙන වැඩි වෙනවා. තාක්ෂණය යොදා ගැනීම ප්‍රමාද වීමත් එක්ක. ඒක නිසා අපි එකට දැන්ට තියෙන ප්‍රතිපාදන නිසා වෙනත් සොයාගත්ත ප්‍රතිපාදන වලින් අපි පළවෙනි අදියර අර ප්‍රධාන පාසල 1500 ඩිජිටල් කරණය කිරීම ආරම්භ කරනවා. මම ඒ පිළිබඳව දැනුවත් කරනවා. ඒ වගේම මැයි මාසයේ අග වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා මේ ගුරු පුරප්පාරු ටික සම්පූර්ණ කළ දෙන්න. අනිත් අර මේ බාලිකාවන් වෙනුවෙන් ඒ ලබා දෙන වැඩසටහන මුදල් වෙන් කළ ඔක්කොම කළා ප්‍රින්ටින් කරන්න ප්‍රින්ටින් කෝපරේෂන්ට බාර දීලා තිනෝ කූපන් එක. ඒ කූපන් එක ගෙනහිල්ලා තමන්ගේ රහස්‍ය භාව රැකගෙන ප්‍රමිතියෙන් යුත් ඕනම තැනකින් ඒක ගන්න පුළුවන්. ඒකට QR කෝඩ් එක දෙන්න වෙනවා. QR කෝඩ් එක සකස් කිරීම මිලේනියම් සමාගමයි ටෙලිකොම් එක එකතු වෙලා දැන් කරයි යනවා. ප්‍රමාදය ඇති වුණේ එතන. මැයි අග වෙනකොට අපි වැඩ පිළිල නැවත පාසල ආරම්භ කළාම අපි ඒක ක්‍රියාත්මක කරනවා. මෙන්න මේ කරුණ ටික ඔබතුමාට සඳහන් කරන්න ඕනේ. ලබන අවුරුදු වෙනකොට වැඩිපුර රුපියල් බිලියන 30ක් හොයන්න ඕනේ මැද පන්ති වලට අලුතෙන් ආහාර දෙන්න දැන්ට අමතරව. ආපහු තව බිලියන 30ක් ඕනේ 10-13ට. ඉතින් මේවා අභියෝග. මේ ටික අපි අධිරණ යටතේ ක්‍රියාත්මක කරන්න එන්නේ හේතුව නිසයි.
හොඳයි.
ඒ අවසරයේ පරිදි පොඩි සංඛ්‍යාලේඛනයකුත් මම ඔබතුමාට ඉදිරිපත් කරනවා. මම හිතන්නේ මේකෙත් වෙනසක් වෙන්නට ඕන. දැන් රටේ 10096ක් නේ 96ක් පාසල් තියෙනවා. ඔබතුමා දන්නවා ඒකෙන් A level offer කරන්නේ. A level offer කරන්නේ 3000. ඒතර ඒ A level offer කරන පාසල් 3000නොත් 1000කට අඩු ප්‍රමාණයක තමයි මේ මැත් ස්ට්‍රීම් එකයි සයින්ස් ස්ට්‍රීම් එකයි. මං හිතන්නේ මෙහෙම රටකට යන්න බෑ. මේස මං යෝජනා කරන ඔබතුමාට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදු වෙනකොට මේ A level ස්ට්‍රීම් එකේ A level විෂයන් උගන්වන පාසල් ප්‍රමාණයත් වැඩි කරලා සයන්ස්, මැත්ස්, ආර්ට්ස්, කොමර්ස්, ටෙක්නොලොජි ඔන්නෝය සහ IT ඔන්නෝය ශේෂ්ත්‍රවලට අවශ්‍ය ගුරු බඳවා ගැනීම. දැන් ඔබතුමාලා හැමෝම කියනවානේ ඩිජිටල් රටක් කියලා. ඒ ඇත්තම කතා කරනවා නම් මම ඔබතුමායෙන් අහන්න කැමතියි. කොහොමද ඩිජිටල් රටක් ගොඩනගන්නේ? තොරතුරු තාක්ෂණය උගන්වන්නේ 6-13. 6 ශ්‍රේණියේ පටන් අරගෙන 13 දක්වා යනවා. ඒ වගේම ඒක ඔප්ෂනල් සබ්ජෙක්ට් එකක්. සහ මව් භාෂාවෙන් උගන්වනවා. හරි? එක්කෝ සිංහල එහෙම නැත්නම් දමිළ භාෂාවෙන්. ඉතින් ඇත්ත වශයෙන්ම මේක 1-13 විෂයක් වෙන්නට ඕන. ඒ වගේම අන්නනේ මන්දරණ මතය ඔප්ෂන් එකක් දෙන්න හොඳ නැහැ. අපි මේ ඩිජිටල් ශ්‍රී ලංකා නම් අපේ වැඩසටහන. ඒක අනිවාර්ය සබ්ජෙක්ට් එකක් කරන්නට ඕන. ඒ වගේම ඉගෙනීමේ කටයුතුත් ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීයව කියලා කියන්නේ මොකද ඒ දරුවන්ට ඉගෙනීමේ පහසුතාවය ගොඩනැගෙන්නට අනිවාර්යයෙන්ම මව් භාෂාවත් භාවිතා වෙන්නට ඕන. මම මේ කම්ප්ලීට් ඉංග්‍රීෂ් කියන එක නෙවෙයි මම කියන්නේ. නමුත් ඒකේ ආරම්භයක් තියෙන්නට ඕන. ඉතින් මේක එහෙම වෙන්නට ඕන ගරුවමත්තුමා. මේ ප්‍රතිසංස්කරණත් ඔය කරන රාමු වලට අනිවාර්යයෙන්ම ඇතුළත් කරන්න. හැබැයි ඔය දේ කරන්නට ප්‍රධාන කොන්දේසි දෙකක් තියෙනවා. භෞතික සම්පත තියෙන්නටත් ඕන. මානව සම්පත තියෙන්නටත් ඕන. ඒ වගේම මේ අපි දෙනවනේ උපකරණ දෙනවා, ගොඩනැගිලි දෙනවා. ඒක විවිධාණ්ඩු කරනවා. හැබැයි මේ පාසල් පද්ධතිය තුල අනිකුත් ශේෂ්ඨ තුලත් අපි රටක් හැටියට හිතන්නට ඕන නඩත්තුව ක්‍රියාත්මක කරන වැඩසටහන. මොකද ඔබ අප සිළු දෙනාම දන්නවා නඩත්තුවට මුල් ගල නැහැ. නඩත්තුවට පළකේ නැහැ. නඩත්තුවට විවෘත කිරීම නැහැ. ඉතින් ඒක නිසා සමහර වෙලාවට නෑ ඒක තමයි ඇත්ත කතා. මේක මේ එක පාර්ශ්වයකට කියනවා නෙමෙයි. මේක මේ ඉතිහාසයේ පුරාවටම සිදුණු සංස්කෘතිය. ඉතින් මෙන්න මේ කරුණු ගැන මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ අවධානය යොමු කරන්නයි කියලා ඉල්ලීමක් කරනවා.
හොඳයි.
දරුවෝ නියෝජ්‍ය කතානායකතුමනි 1 සහ 2 ශ්‍රේණිවල භාවිතයෙන් ඉංග්‍රීසි භාෂාව අපි පටන් ගත්ත ගිය අවුරුද්දේ මේ අවුරුද්ද ක්‍රියාත්මක වෙනවා. ලබන අවුරුද්ද වෙනකොට 3 වෙනි ශ්‍රේණියට ගියාම අපි ඒව අප්ඩේට් වෙනවා. එතකොට එතන ප්‍රශ්නේ අපි විසඳනවා. ඒ වගේම මම ඔය මගේ කතාවෙදි සඳහන් කරපු ආකාරයට මේ රජයේ පාසල්වල විද්‍යාව තාක්ෂණය උගන්වන පාසල් සංඛ්‍යාව වැඩි කිරීම සඳහා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ යෝජනා තියෙනවා. ඒකත් අපි ක්‍රියාත්මක
කරනවා. හොඳයි. අමාත්‍යංශ නිවේදන. ඔව් අක්කුමර වැන්තුම.
නියෝජ්‍ය කතා නායකතුමනි, ඊයේ විපක්ෂ නායකතුමා ආපු 27-2 ප්‍රශ්නෙට උත්තරේ මේ ප්‍රශ්නෙටම නියෝජ්‍ය කතා නායකතුමනි දල සභාපතිරු මැතිතුමා 5:02 මේ ප්‍රශ්නෙම අහලා තමයි ඊයේ හවස ඒකටත් උත්තරයක් දුන්නා. ඒ ප්‍රශ්නෙම තමයි අපේ විපක්ෂ නායකතුමා අහපව් අහලා තිබුණේ. මොකද දලසරා පෙරමුණ ඇමතුමා ඉත ඉස්සෙල්ලා මේ ප්‍රශ්නේ අහලා තිබුණා.
සභාගත කරන්න. හොඳයි, සභාගත කරන්න. හරි, බොහොම ස්තුතියි. අමාත්‍යංශ නිවේදන වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිත අමාත්‍ය ගරු නලින් පැනාදිමත්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මාගේ අමාත්‍යංශයේ පාරිභෝගික අයිතීන් සුරකීම, අත්‍යවශ්‍ය භාණ්ඩ ආහාර ද්‍රව්‍ය සුලභ කිරීම හා දැරිය හැකි මිලකට ගණන් යටතේ පාරිභෝගික ජනතාවට ඒවා ලබා ගැනීම සහ මිල ස්ථායීකරණයේ සහතික කිරීම වෙනුවෙන් සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරනු ලබනවා. ඒ වගේ මෙහි විශේෂ කරුණු සම්බන්ධයෙන්ද පාරිභෝගිකයන්ගේ පැමිණිලි සම්බන්ධයෙන්ද මෙම අමාත්‍යංශයේ නිවේදනය කිරීම සඳහා කාල වේලා ලබා දී සම්බන්ධව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ගෝලීය කොවිඩ් වසංගතයෙන් සහ ඉන් අනතුරුව රට තුළ උද්ගත වූ ආර්ථික අර්බුදය විශේෂයෙන්ම විදේශ විනිමයේ පැවති ඌනතාවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට නොහැකි වීම තුළ සීග්‍රයෙන් උද්ධමනයේ වේගය ඉහළ ගිය අතර ආහාර උද්ධමනයේ 94% දක්වා ඉහළ ගියා. පසුගිය වසර තුළ රජය විසින් අනුගමනය කළ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල තුළින් මාගේ අමාත්‍යංශය තුළින් ක්‍රියා කළ කෙටි හා දීර්ඝකාලීන ක්‍රමෝපායන් අනුව රටේ වෙළඳපොළ පාරිභෝගික හිතකාමි ලෙස හැසිරීමට සමත් වූ අතර ආහාර උද්ධමනයේ 104% දක්වා කර්මනාකරණය කර ගැනීමට හැකි වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙම වසරේ සිට රටේ ජනතාව සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වඩාත් උද්යෝගමත්ව සැමරීමට හැකිවීම සම්බන්ධයෙන් මා සතුටු වෙනවා. විශේෂයෙන් මේ සම්බන්ධ දායක වූ තොග සහ සිල්වල වෙළඳුන් හා නිෂ්පාදකයන් සහ මගේ අමාත්‍යංශයේ පවතින ආයතන විශේෂයෙන්ම ලංකා සතු සමාගම අවුරුදු සමය වෙනුවෙන් භාණ්ඩවල විශේෂයෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අඩු කරමින් සුවිශේෂී දායකත්වයක් ලබා දීම වෙනුවෙන් මගේ ස්තුතිය පොදු කිරීමට කැමැතියි. පසුගිය වර්ෂවලට සාපේක්ෂව දේශීය වෙළඳපොළේ දක්නට ලැබූ තවත් විශේෂත්වයක් වන්නේ සාමාන්‍ය උත්සව සමයේ භාණ්ඩ සඳහා ඉල්ලීම ඉහළ යාම අනුව සිදුවන්නේ සාමාන්‍ය මිල ගණන් වැඩිවීමක් නිරීක්ෂණය වීමයි. එසේ තිබියදී මේ වසරේ මෙම ඉල්ලීමට සාපේක්ෂව අවුරුදු සමයේ සැමරීම සඳහා තොග මිලදී ගනු ලැබුවද ලංකා සස්ස සමාග විසින් 4 වතාවක් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල සාමාන්‍ය දේශීය වෙළඳපොළ මිලට වඩා අඩු කරනු ලැබුවා. දේශීය වෙළඳපොළේ ලූණු මිල ඉහළ යාම දක්නට ලැබුණා. මේ ඉන්දියාවේ ලූණු අපනයන තහනම් කිරීම නිසා ඇති වූ තත්ත්වයක්. එසේ තිබියදීත් ලූණු හිඟවීමෙන් විවෘත වෙළඳපොළේ ලූණු කිලෝ ₹700 දක්වා ඉහළ ගියා. මෙම මිල ඉහළ යාමේ ප්‍රවණතාවල කර්මනාකරණය කර ගනිමින් ලංකා සතුස සමාගම විසින් චීනයෙන් ආනයනය කරනු ලබන ලොකු ලූණු කිලෝ ₹300 පමණ මිලට ලබා දීමට හැකියාව ලැබුණා. ඊට අමතරව වාසි මල්ල වෙනුවෙන් සහන මල්ලක් අනුනා දී ₹4,500 වටිනා අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක් ₹3,420 මිලකට අලෙවි කිරීමටද කටයුතු කරන ලද අතර මේ වාසි මල්ල සඳහා විශාල ඉල්ලීමක් පැවතීම විශේෂත්වයක්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම විශේෂයෙන්ම මේ සම්බන්ධව තවත් අවධානය යොමු කරන කාරණයක් අපේ රටේ වායු දූෂණය අවම කිරීමේ ප්‍රධාන අරමුණ කරගෙන වාහන ධාවනයේදී පරිසරයට මුදාහරින දුම පරිසර හිතකාමි ලෙස මුදාහැරීම සඳහා තහවුරු කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ පරිසර අමාත්‍යාංශයේ ඒකාබද්ධ වාහන වායු විමෝචන පරීක්ෂණ සහතික පත්‍ර නිකුත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර එමගින් පෞද්ගලික ආයතන දෙකක් මගින් ක්‍රියාත්මක කිරීමට අවසර ලබා දී තිබෙනවා. මේ වන විට මෙමගින් අපේක්ෂිත ජාතික අරමුණ ඉටු නොවීම, මෙම ක්‍රියාවලියේ සිදුවන අක්‍රමතාවයන් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලැබෙන පැමිණිලි සී ආශ්‍රයෙන් තහවුරු වී තිබෙනවා. එමෙන්ම මෙම අමාත්‍යංශය වෙත ලැබෙන පාරිභෝගික පැමිණිලි සහ ඒ අනුව කටයුතු කරන ආයතන පවතින බැවින් විශේෂයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය සහ කිරුම් මිනුම් ප්‍රමිතිහා සේවා දෙපාර්තමේන්තුව වෙත වාහන සඳහා අනිවාර්යයෙන්ම ලබාගත යුතු ඇති වාර්ෂික වායු විමෝචන පරීක්ෂණ සහතික නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මාගේ අමාත්‍යාංශයේ වෙත පැවරි ඇති වගකීම අනුව කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙම ගරු සභාව දැනුවත් කිරීම සුසු බව තීරණය කළ ලැබුවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පාරිභෝගිකයන් විසින් පැමිණිල්ල කර ලබන තවත් කරුණක් වන්නේ වාහන වායු විමෝචන පරීක්ෂණ සහතික පත් නිකුත් කිරීම සහ එම ක්‍රියාවලිය සම්බන්ධ වන පැමිණිලි වාහන සඳහා ආදායම් බලපත්‍රය අලුත් කර ගැනීමට වාහන වායු විමෝචන පරීක්ෂණ සහතික අනිවාර්ය කර ඇති බැවින් මෙම වායු විමෝචන සහතික පත්‍ර ලබා ගැනීමට කටයුතු කරනවා. වායු විමෝචන පරීක්ෂණ සිදු කිරීම හඳුන්වා දීමේදී අරමුණ සත්‍ය වශයෙන් මිටු නොවන අතර එමගින් බලාපොරොත්තු වූ රජයේ ආදායම නොලැබෙන බව තත්ත්වයක් නිරීක්ෂණය වෙනවා. රටතුළ වායු විමෝචන පරීක්ෂණ සිදු කිරීම සඳහා දැනට ක්ලින්කෝ ලංකා පෞද්ගලික ආයතනය සහ ලාෆ් ඉකෝ ශ්‍රී ලංකා ආයතනය ශ්‍රී ආයතනය යන ආයතන දෙකකට පමණක් අවසර ලබා දී තිබෙනවා. මෙම කාර්යයන් පිළිබඳ අමාත්‍යාංශය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත නිරන්තරයෙන් ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර ඒ සඳහා සුදුසු යෝජනා සහිත අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මා විසින් පසුගිය නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කළා. මෙම පත්‍රිකාව මගින් එම වැඩපිළිවෙළ විධිමත් කිරීම සඳහා පහත් සඳහන් යෝජනා ක්‍රියාත්මක කිරීම සුදුසු බව නිර්දේශ කරනු ලැබුවා. රටේ ඉන්ධන මගින් ක්‍රියාත්මක කළ සියලු වාහන වායු විමෝචන පරීක්ෂණ සහතික ලබා ගැනීමේ ප්‍රමාණය අනුව ආයතන දෙකකට පමණක් සීමා කිරීම යෝග්‍ය නොවන බැවින් පාරිභෝගිකයන් හට සාධාරණ ගාස්තුවක් යටතේ හිතකර සේවාවක් ඉටු කිරීම සඳහා විවෘත ලංසු කැඳවීම මගින් හෝ අභිලාෂක යෝජනා කැඳවීම මගින් සුදුසු වෙලත් ආයතනවලටද මෙම සේවා සැපීම සඳහා ප්‍රවේශීමට අවස්ථාවක් ලබා දීම. දෙක, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වැනි විශාල වාහන සංඛ්‍යාවක් සතු රාජ්‍ය ආයතන මගින් වායු විමෝචන පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීම. තුන, වාහන වායු විමෝචන පරීක්ෂණ සහතික නිකුත් කිරීම සඳහා දැනට අය කරනු ලබන ගාස්තුවල යම් ශාසන සෝදනයක් සිදුවන්නේ නම් ඒ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත යටතේ පනතේ විවිධාන අනුව පිරිවැය සමාලෝචනය කිරීමෙන් හා ඒ අනුමැතියකින් පමණක් සිදු කිරීම, ඒ වගේම වාහන විමෝචන පරීක්ෂණ මධ්‍යස්ථාන සඳහා ප්‍රතිතන සහතික ලබා ගැනීම අනිවාර්ය කර එම මධ්‍යස්ථාන පාරිභෝගිකයට අවශ්‍ය සේවාව නිසි පරිදි ලැබීම සහතිකීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මිනුම් මේකක ප්‍රමිත හා සේවා දෙපාර්තමේන්තුව සහ අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතිතන මණ්ඩලය යන ආයතනවලට නිලධාරීන්ද මෙම කටයුතු සඳහා මෙම කටයුතු නියාමනය කිරීමේ කාර්යය සඳහා යොදවා ගැනීම. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, වායු විමෝචන පරීක්ෂණ සහතික නිකුත් කිරීම සඳහා පෞද්ගලික ආයතන දෙකකට පමණක් වසර පහකට අවසර ලබා දීම මහාධිකරණය නඩු තීන්දුවක් පදනම් කරගෙන සිදු බවට වාර්තා වෙනවා. තරංකාරීත්ව පදනම් පරිසර හිතකාමී නිසා සාධාරණ මිලට මෙම සේවාව ලබා ගැනීම සඳහා පාරිභෝගිකයට ඇති අයිතිය සුරක්ෂිත කිරීම සඳහා තවත් සුසු ආයතන වෙත මෙම සේවාව ලබා දීමට අවස්ථාව ලබා දීම ඇති හැකියාව ගැන නැවත වරක් සොයා බැලීමට යුතුව තිබෙනවා. මා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත යෝජනා කර ඇති පරිදි විශාල රථවාහන සංඛ්‍යාවක් ඇති ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ විශේෂයෙන්ම රාජ්‍ය ආයතනවලට අයත් වාහන සඳහා මෙම වායු විමෝචන පරීක්ෂණ කටයුතු කිරීමට පරීක්ෂා කටයුතු ක්‍රියාත්මක කිරීම සුසු බව ගරු සභාවට ඉදිරිපත් කරනවා. ඒ මගින් රාජ්‍ය ආයතන වලින් මෙම පරීක්ෂණ සිදු කිරීම මගින් වායු දූෂණ මගහරවා ගැනීමට රාජ්‍ය දායකත්වයේ තහවුරු කර ගැනීමට හැකියාව ලැබෙනවා. මෙම පෞද්ගලික ආයතන දෙක මගින් පරීක්ෂණ කටයුතු සිදුවන්නේ නම් ඒ පරීක්ෂණ උපකරණ සඳහා ප්‍රතිතන සහතික ලබා ගැනීම අනිවාර්ය කර එම මධ්‍යස්ථාන වල පාරිභෝගිකයන්ට අවශ්‍ය සේවාවන් නිසි පරිදි ලැබීම සහතික වීම සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මිනුම් මේකක හා ප්‍රමිත හා සේවා දෙපාර්තමේන්තුව හා අනුකූලතා තක්සේරු ශ්‍රී ලංකා ප්‍රතිතන මණ්ඩලය යන ආයතන නිලධාරීන් මෙම කටයුතු යොදවා ගැනීම සුසුයි. එනිසා මම විශේෂයෙන්ම කියන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ නිසා වායු විමෝචන පරීක්ෂණ කියලා පිළිවෙය ගන්නේ කිරීමටත් ඒ අනුව සාධාරණ ගාස්තුවක් මගින් එම සේවාව ලබා දෙනවද යන සොයා බැලීමටත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ඉදිරිදී කටයුතු කරනවා. වාහන වායු විමෝචන සහතික නිකුත් කිරීමේදී කටයුතු කිරීම විධිමත් කිරීම පිළිබඳ අමාත්‍ය මණ්ඩලයේ දැනුවත් කිරීම තීරණ අමාත්‍ය මණ්ඩලයේ තීරණකින් පසු ගනු ලබන 2024/5/3 යන විමසුම් වැස්සීම මගේ අමාත්‍යංශ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පැවතු අතර එහි පරීක්ෂණ මධ්‍යස්ථාන පරීක්ෂාවල ලක්කර සවිස්තර වාර්තාවක් ලබා ගැනීමත් විශේෂයෙන්ම වැඩි දුමක් සහිත රථවාහන ධාවනය වන බවට නිරීක්ෂණ අතර මේ බව පොලිසිය අවධානය යොමු යොමු වීදී ඒ සඳහා සුසු ක්‍රියාමාර්ගයක් නොගැනීමේ තත්ත්වයක් නිරීක්ෂණ තත්ත්වයක් තුළ ප්‍රවාහන අමාත්‍යාංශය සහ මගේ අමාත්‍යාංශය එක්ව ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩලයේ පත්‍රිකාව මගින් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා. තවදුරටත් වායු විමෝචන පරීක්ෂණ කාර්යයන් විධිමත් කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ප්‍රතිදින මණ්ඩලයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, කිරුම් මිනුම් හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එක්ව වාර්තාවක් ලබා දීමටද තීරණය කර තියෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යවරුනි. ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේ 50 කෙටුම්පත් හා යෝජනා
ගරු
කාන්තා ළමා කටයුතු සමාජ අමාත්‍යවරුනි.
අද කාන්තා ළමා කටයුතුවා සමාජ සංවර්ධනයේ අමාත්‍යාංශය ස්ත්‍රී පුරුෂ සමාජ භාවිතයේ සමාජ භාවීය සමානත්ව පිළිබඳ පනත.
ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය සමානාත්මතාවය පිළිබඳ ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැනීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද ස්ත්‍රී පුරුෂ තැනැත්තන් පිළිබඳ කේන්ද්‍රස්ථානය පත් කිරීම සහ නම් කිරීම සඳහාද වෙනස් වූ ස්ත්‍රී පුරුෂ අන්‍යතාවයක් සහිත තැනැත්තන් වෙනුවෙන් ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය සමානාත්මතාවය තහවුරු කිරීම සඳහාද එයා සම්බන්ධ සහ ඒට අනුශාංගික කරුණු සඳහාද විධිවිධාන සැලැස්වීම පිණිසූ පනත් කෙටුම් පතකි.
දෙවන වර කියීම කවදද අංක දෙක සභානායකතුමා.
පාර්ලිමේන්තුවේ රැස්වීම අංක එක පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අටේ විද්‍යාන කුමක ස්නාන් තිබුණද එදා සුසරේ මැයි 13 සඳහා සහ මැයි 14 අඟහරුවාදා යන දිනයන්නේ පාර්ලිමේන්තුව රැස්වන දිනයන් විය යුතුය.
සභාව එකඟද?
ආයි
අංක 3 සභානායකතුමා.
පාර්ලිමේන්තුවේ රැස්වීම අංක දෙක පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අටේ විද්‍යාන කුමක ස්නාන් තිබුණද 2024 මැයි 13 සහ 14 අඟහරුවාදා සඳහා අඟහරුවාදා දිනයන්නේ රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්වභාග 9:30 සිට අපරභාග 12:30 දක්වාද අපරභාග 1:00 සිට අපරභාග 5:30 දක්වාද විය යුතුය. අපරභාග 5ට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8:05 ක්‍රියාත්මක විය යුතුය. අපරභාග 5:30ට කතානායකතුමා ප්‍රශ්න නොවීම සහ පාර්ලිමේන්තුව කල් තැබිය යුතුය.
සභාව එකඟද?
ආයි
ප්‍රධාන වැඩකටයුතු සාපෝහා කාර්යාලය සේවකම් පිළිබඳ සේවය හා වේතන විධිමත් කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත දෙවෙනි වර කියන
අංක 1 පනත් කෙටුම්පත යෝජනා ඉදිරිපත් කරනවා ගරු මනුෂ්‍ය නායකකර මහත්මයා.
ගරු මනුෂ්‍ය නායකකර මහත්මයා ඔබතුමාට මිනිත්තු 30ක කාලයක්.
ගරු කථානායකතුමනි, අපි මේ ආර්ථිකයේ වෙනස් කරන්න ඕනි කියලා සාකච්ඡා කරනකොට පහුගිය දවසේ රූපවාහිනී වැඩසටහනක් මම දැක්කා දේශපාලන ක්‍රමයේ වෙනස් කරන්න ඕනි, ඒ වගේම ආර්ථික දේහය වෙනස් කරන්න ඕනි කියලා කතා කළා. මෙන්න මේ ඒ වගේම සමාජ ප්‍රගමනයක් ඇති කරන්න ඕනි කියලා, සමාජයේ වෙනසක්, එතකොට සෝෂල් කැපිටල් එකේ වෙනසක් ඇති කරන්න ඕනි කියලා අපි විශ්වාස කරනවා, ඩිවලොප්මන්ට් එක. එතකොට මෙන්න මේ වෙනුවෙන් තමයි දැන් මීට කලින් අධ්‍යාපන ඇමතුමා පැහැදිලි කරලා කිව්වේ, එක තැනක ඉඳලා පැහැදිලි කරගෙන අපේ රටේ අධ්‍යාපන ක්‍රමේ වෙනස්කම් කරගෙන යන හැටි. මේ අපි වැඩේ කරන ගමන් කතා කරන්නේ. හැබැයි ප්‍රශ්න අහන එකයි, කය ගහන එකයි, රටට විස්තර කර කර බොරුවට සාකච්ඡා පවත්වන එකයි නෙවෙයි. මේ අපි වැඩ කරලා පෙන්නලා තියෙනවා අධ්‍යාපනයේ කොච්චර වෙනසක් කරලා තියෙනවද කියලා. ඊට පස්සේ දැන් අපි දැක්ක පහුගිය දවසේ රූපවාහිනී වැඩසටහනකට කියනවා මේ අපි තාක්ෂණය ගැන කතා කරනකොට දැන් ලෝකේ Samsung සහ Apple ෆෝන් ලෝකේ අරගෙන ඉවරයි, දිනාගෙන ඉවරයි, බ්‍රෑන්ඩ් එකක් විදියට හදාගෙන ඉවරයි, ලෝකේ ආයිත් ඉඩ නැහැ අලුත් බ්‍රෑන්ඩ් එකකට කියලා. අලුත් ෆෝන් එකක් එන්න ඉඩ නැහැ. අපි රටක් විදියට ඒ ගැන හිතුවේ නැහැ කියලා. මට ලැජ්ජයි, මම මේ තාක්ෂණය ගැන කරුණකට අපි සහයෝගය දක්වන වෙලාවේ මට ඒක මතක් වුණේ. ලෝකේ දුරකථන පටන් ගන්නකොට කවුරුවත් හිතුවේ නැහැ දුරකථන හොයාගනීවි කියලා. ජංගම දුරකථන හොයාගන්නකොට කවුරුවත් හිතුවේ නැහැ ජංගම දුරකථන හොයාගනීවි කියලා. ජංගම දුරකථන වලින් පස්සේ ජංගම දුරකථන වල Apple එන්න ඉස්සෙල්ලා අපි BlackBerry ෆෝන් එනකොට, අර ගඩොල් බාග Motorola එනකොට, එතකොට අර ඊට පස්සේ BlackBerry ෆෝන් එනකොට කවුරුවත් හිතුවේ නැහැ Nokia සමාගම අල්ලලා තිබුණේ සම්පූර්ණයෙන්ම. හැබැයි ටික දවසක් යනකොට Samsung ආවා, Apple ආවා. හැබැයි තාම අර පරණ ගඩොල් බාගේ අතේ තියාගෙන පරණ වැඩසහ මුගේ ඉන්නා වගේම ඕල් මොඩල් එකේ ඉඳගෙන තමයි කය නායකලා තාම කතා කරන්නේ. දැන් මෙතන ඉඳලාද අපේ රට හදන්නේ? අපි ගල් යුගයේ ඉඳලා ඇවිල්ලා කෘෂිකාර්මික දඩයම් යුගයට ඇවිල්ලා කෘෂිකාර්මික යුගයට ඇවිල්ලා ඉන්දීර යුගවලට ඇවිල්ලා මේක මාරු වෙලා ඇවිල්ලා අපි තා කර්මාන්ත යුගවලට ඇවිල්ලා අපි අද දැනුම් ලෝකෙට අවසාන වශයෙන් ඇවිල්ලා තියෙන නොලෙජ් ඉරයකට. ඒ නොලෙජ් ඉරයකින් පස්සේ අපි යනවා දැන් නව්‍යකරණ, එහෙම නැත්නම් නව නිර්මාණ, ක්‍රියේටිවිටි තමයි ඉස්සරහට ලෝකෙ ඉස්සරහට යන්නේ. එතකොට කවුරුවත් නොහිතපු විදිහට Google සමාගමවත් කවුරුවත් කල්පනා නොකරපු විදිහට එකපාරට ChatGPT එන්නේ. තව ටික දවසක් යනකොට මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් අරව මේවා මේ සියල්ල එක්ක හෙට එන්නේ මොකද්ද කියලාවත් අපි දන්නේ නැහැ. ඉතින් අලුත් බ්‍රෑන්ඩ් හදන්න දැන් බෑ කියලා අපි කෙලින්ම සීල් ගහ ගන්නව නම් අපිට මෙතනින් එහාට යන්න බෑ කියලා හිතනව නම් එහෙම රටක් යන්නේ කොහොමද? මේ අනුර කුමාර දිසානායක මහත්තයා කිව්වේ එහෙමයි. හැබැයි ඉතින් මේ තමයි රට කරවන්න හිතන් ඉන්න අයගේ ආර්ථික දැක්ම සහ දැනුම පිළිබඳවයි මම පොඩ්ඩක් මතක් කරේ. ඇයි අපි මේ අද කාර්යාල සාපුහා මේ 1954 අංක 19 දරන සාපුහා කාර්යාල පනත යටතේ තියෙන වෙනස්කම් කරන්නේ. ඒක යටතේ වැඩ කරන්න පුළුවන් කාන්තාවන්ට රාත්‍රී 8 වෙනකන් විතරයි. විශේෂයෙන්ම වර්තමානයේ මේ තොරතුරු තාක්ෂණයේ පදනම් කරගත්තු විෂයන් IT enabling services ලෝකේ ඉතාමත්ම වේගයෙන් වර්ධනය වෙනකොට අපි රටක් විදියට අපි ඉන්නවා මේකේ 10 වෙනි තැනට. අපිව සුදුසුම රටක් හැටියට අපි තෝරගෙන තියෙනවා. මේක 10 වෙනි රටක් විදියට අපිට තෝරගෙන තියෙනවා. දැනට ලංකාවේ BOP මේ බැක් ඔෆිස් ව්‍යාපාර, BPO KPO ව්‍යාපාර 300කට අධික ප්‍රමාණයක් තියෙනවා. ග්ලෝබල් සර්විසස් මැගසින් එකේ අනුව තමයි ලංකාව BPO ගම්මාන 10 අතරට ඉන්නවා කියලා කියන්නේ. අපේ රටේ මේ වෙනකොට මේ ක්ෂේත්‍රයේ වැඩ කරන සංඛ්‍යාව ගත්තහම 1,03,000කට ආසන්න සංඛ්‍යාවක් මේ ක්ෂේත්‍රයේ අපේ රැකියා කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. අපේ රට ඒ තරමටම මේ සඳහා ඉස්සරහට ගිහිලා තියෙනවා. එතකොට මේ ක්ෂේත්‍රයේ ඉස්සරහට යනකොට අපේ රටේ මේ රාත්‍රී කාලයේ වැඩ කරන්න කාන්තාවන්ට බැහැයි කියන අපේ 1954 දාපු නීතියත් එක්ක මේ ක්ෂේත්‍ර ඉස්සරහට කරගෙන යෑමේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මොකද පිටරටවල් වල වෙලාවට තමයි වැඩ කරන්න ඕනේ. පිටරටවල් වල ව්‍යාපාර සිද්ධ වෙන වෙලාවට පිටරටවල් වලට තමයි මෙහි ඉඳලා සේවා සපයන්නේ, දැනුමත් සමග මේ ගනුදෙනුව කරන්නේ. එතකොට ඒ සඳහා මේ වේලාව වෙනස් කර ගැනීමට අපිට සිද්ධ කරන්න සිද්ධ වෙනවා. දැනට මේ වේලාවල් වෙනස් කිරීම දැනට සාපුහා කාර්යාල පනතේ විශේෂ අවස්ථාවන්සේ සලකා අපි ලබා දීලා තියෙනවා යම් ක්ෂේත්‍ර කීපයකට. ඒ ක්ෂේත්‍ර ලබා දීලා තියෙන්නේ කර්මාන්ත ශාලා මේ හෝටල් වලට, ඒ වගේම ගුවන් සේවා සමාගම් වලට දැනට ලබා දීලා තියෙනවා. නමුත් මෙතනදී රට දියුණු වෙද්දී මේ සඳහා වූ වෙනස තමයි මේ සිද්ධ කරන්නේ. මම මෙතනදිත් මතක් කරන්න ඕනේ මේ වෙනස්කම් සිද්ධ කරලා මේ සංශෝධන කරනකොට කොයිතරම් බාධක එක්කද මේවා සිද්ධ කරන්න උනේ කියන එක මම ඉදිරියේදී මතක් කරන්න කැමතියි. කොහොම වුණත් මෙහෙම මේ ඉස්සරහට යන්න තියෙන තත්ත්ව ගැන කල්පනා කරනකොට අපි ඉන්දියාව එක පැත්තකින් උදාහරණයකට ගන්නත් ඕනේ. දැන් අපේ රට 10 වෙනි තැනට එන්නකොට ඉන්දියාවේ ඉන්නවා අංක 1 ප්‍රමුඛ ස්ථානයේම ඉන්නවා මේ සේවාවන් සපයන රටක් හැටියට. කොහොමද ඉන්දියාව මෙතනට එන්නේ? එතනට එන්නේ ඉන්දියාව 1970 විතර ඉඳලා ඒගොල්ලා තමන්ගේ රටෙන් එළියට මේ ක්ෂේත්‍ර සේවාවන් සපයන්න ගියපු අය තමයි ලංකාවට තමන්ගේ රටට ඇවිල්ලා මේ සේවාවන් නැවත කරන්නේ. ඒකත් මම මතක් කරනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ කොවිඩ් වසංගතයත් එක්ක ඇතිවෙච්ච තත්ත්වය නිසා මේ රටේ තිවිච්ච කර්මාන්ත ශාලා රාශියක් මේ රට දාලා යන්න පටන් ගත්තා. කොවිඩ් ආවා, ඊට පස්සේ විදුලි අර්බුදය ආවා. මේ අයට විදුලි අත්‍යවශ්‍යයි, ඉන්ටර්නෙට් පහසුකම් ඕන වුණා. මේ අයගේ ක්‍රිටිකල්ම වැඩ කරන අයට ගෙවල් වලට මේ සමහර කර්මාන්ත අය මේ ආයතන ජෙනරේටර්ස් ගෙදරට කුඩා ජෙනරේටර් අරන් දුන තමන්ගේ වැඩ කරගන්න ඒත් බැරි වුණා. ඒ වගේ අවස්ථාවලදී මම මේ ආයතන වලට ගියා. මේ අය කර්මාන්ත ශාලා වහලා යන්න හදනකොට, රැකියාවන් ලක්ෂ ගාණක් නැති වෙන්න හදනකොට එයාගෙන් අපි ඉල්ලීමක් කරා. මේ අය ගියා වියට්නාමයට, සමහරු ගියා, සමහරු සිංගප්පූරුවට ගියා, සමහරු රුමේනියාවට මේ රටේ තිබිච්ච ආයතන එකතු කරගෙන ගියා. ඒ තැනදී අපි ඉල්ලීමක් කරා අඩුතරමේ මේ රටේ තම් කර්මාන්ත ශාලාව ගෙනියනවා නම් මේ සේවකයෝ ටිකත් එහෙට ගෙනහිල්ලා ඒ වැඩ කටයුතු කරන්න කියන එක. ඒක ඇත්තට මේ ආයතන ඒ සඳහා යම් කිසි සාධනීය ප්‍රතිචාරයකට දැක්ුවා කියන එකත් මම මතක් කරන්න ඕනේ. දැන් මේ වගේ වෙලාවේ එහෙම රට යන්න කියන උඩත් සමහරු කියනවා රට යවල හරියනවද අපේ දැනුම් කියලා. හැබැයි ඇත්ත කතාව මේ වගේ දෙයකින් ඇතිවෙන බ්‍රේන් ගේන් එක අවසාන වශයෙන් අවසාන ප්‍රතිඵලයේ වශයෙන් ඉන්දියාව තමයි નિયમિત විදියටම පාවිච්චි කරේ. નિවරදි විදියටම 1970 එළියට ගියපු කණ්ඩායම ඒ රටවල වල පිට රටවල වල ලොකු තර්ම ආයතන පටන් අරගෙන ඒවල බැක් ඔෆිසර්ස් විදියට තමයි ඉන්දියාවේ මේ කර්මාන්ත පටන් ගන්න පටන් ගත්තේ. ඒකේ දියුණුව තමයි අද දකින්න හම්බෙන්නේ. අදටත් අපි මේ විදේශ රටවල් වලට ගිහිල්ලා මේ දැනුම අරගෙන නැවත ලංකාවට එන නැවත කර්මාන්ත ආරම්භ කරන එක ගැන අපි කල්පනා කරන්න ඕන. හැබැයි ගොඩක් අය මේ සෝෂල් කැපිටල් ඩෙවලොප්මන්ට් එක ගැන කතා කරන්නේ නැහැ. හැම වෙලාවෙම කියන්නේ අපේ දැනුම පිටරට යවනවා කියලා. තරුණ සමුළුවල අපිට ගහනවා අපේ රටේ තරුණයෝ පිටරට යවනවා කියලා. හැබැයි මාධ්‍ය සාකච්ඡාවලට ඇවිල්ලා කියනවා පිටරට ඉන්න තරුණයෝන්ගේ ආයෝජන ලංකාවට ගේන්න ඕනි කියලා. දෙපැත්තක කතා දෙකක් කියන්නේ. එක තැනකදී කියනවා පිටරට තරුණයෝ යවන්න එපා කියලා. මේ රැස්වීම් වලට ගිහිලා බණිනවා. හැබැයි මාධ්‍ය සාකච්ඡා වලට ඇවිල්ලා කියනවා අපි පිටරට ඉන්න තරුණයොන්ට ආයෝජන අවස්ථා ආරම්භ දීලා රට ඇතුලේ ආයෝජනයට ඉඩ හදලා දෙන්න ඕනේ, අපිට ව්‍යවසායකයෝ හදන්න ඕනේ කියලා. ඒගොල්ලෝ එහෙම කරන්න ඕනේ කියනකොට අපි දැනටමත් ඒව ව්‍යවසායකයෝ හදන්න ඕනේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරගෙන යනවා කියන එකත් විදේශගත ශ්‍රමිකයෝ හරහා ඒ දැනුමත් අරගෙන ඒ බ්‍රේන් ගේන් එකත් එක්ක මේගොල්ලෝ වත්කම් ප්‍රමාණයක් අරගෙන ඇවිල්ලා ඉන ක්‍රමවේදේ අපි ක්‍රියාත්මක කරනවා කියන එකත් අපි වෙනස් කියන්න ඕනේ. ඒ වගේම මේ රටේ මේ කම්කරු නීතිය ඉතාමත්ම පැරණි කම්කරු නීතියක් තියෙන. ඒ නිසාම තමයි මේ කම්කරු නීතිය සම්පූර්ණ වශයෙන්ම වෙනස් කරලා අලුත් රැකී රක්ෂා පනතක් විදිහට ගෙනෙන්න අපි කටයුතු සූදානම් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම එතනදී අපේ කාන්තා ශ්‍රමිකයන් ශ්‍රම බලකායට වැඩි වැඩියෙන් එකතු කර ගැනීම සඳහා, ඒ වගේම පාර්ට් ටයිම් ජොබ් කරන්න, ඒ කියන්නේ වෙනත් කාලවල වලදී වැඩ කරන්න, අනිත් කාලවලදී වැඩ කරන්න පුළුවන් වෙන විදිහට තවත් ජොබ් එකක් කරන්න පුළුවන් වෙන්න ඉඩ හදන්න, ඒ වගේම මාතෘ විශේෂයෙන්ම ගැබිනි මව්වරුන්ට රැකී රක්ෂා කරන කාලයේදී කොම්පැනි වලින් පඩිගෙවන්නේ නැති නිසා කොම්පැනි පඩිගෙවන්න තියෙන වෙන නිසා කාන්තාවන් රැකී රක්ෂාවලට ගැනීම බොහෝ වෙලාවට අඩු වෙනවා. ඒවා වළක්වන්න මේ සමස්ත වැඩපිළිවෙල හරහා ඒ අයට මාතෘ දීමනා ලබා දෙන්න, ඒ වගේම රැකියා අහිමිවීමකදී වන්දි ගෙවීම වැනි සුවිශේෂී සංශෝධනයක් සිද්ධ වෙන්න අපි සූදානම් කරලා තියෙනවා. දැනට ඒක නීතිපති ලීගල් ඩ්‍රාෆ්ට්මන් ගාව දැනට තියෙනවා කියන එකත් මම මේ වෙලාවේ නීති කෙටුම් පද දෙපාර්තමේන්තුවේ තියෙනවා කියන එකත් මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. එහෙම තියේදී තමයි අපි මේ වෙනස්කම සිද්ධ කරන්නේ මූලික වශයෙන් දැනට කරන්න ඕනේ එක. මේවා තමයි අර ආර්ථික දේහය වෙනස් කරන්න, අර වචන දාලා කියන ආර්ථික දේහය වෙනස් කරන්න කරන දේවල්. අවුරුදු දෙකක් ඇතුළේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රතිපත්තියක් විදියට රටේ වෙනස්කම් ටික කරන විදිය තමයි මේ. කලින් සුසිල් ප්‍රේමජයන් තැමතුමා මතක් කරේ අධ්‍යාපනයේ වෙනස්කම් ටික කරන හැටි. මේක තමයි අරගලය. මේක තමයි මිනිස්සු මරලා මිනිස්සුන්ට ගහලා බස් ගිනි තියලා ගෙවල් ගිනි තියලා කරන අරගලය නෙවෙයි, රටේ ආර්ථිකය හදන අරගලය. මේක තමයි කරන්නේ. මේ අවුරුදු දෙකක් ඇතුළත හොරු අල්ලන්න අවශ්‍ය කරන නීති රීති ටික දැම්මේ, ආර්ථික ප්‍රතිසංස්කරණ නීති ටික දැම්මේ. මේ නීති සියල්ල ඇතුල් කරේ මේක වෙනස් කරන වැඩපිළිවෙල. එතනදී තමයි මේ අපේ අමාත්‍යංශයේ පැත්තෙන් කරන සංශෝධන විදියට දීර්ඝ සංශෝධන වලට කලින් ක්ෂණිකවම මේ වැඩපිළිවෙල අපි ඉදිරිපත් කරන්නේ. මේක ඉදිරිපත් කරනකොටත් මේකට සෑහෙන්න අපිට ප්‍රශ්න ආවා. මේක කරනකොට කම්කරු උපදේශන සභාවට ඇවිල්ලා විරුද්ධ වුණා ගොඩක් වෘත්තීය සමිති. කාන්තාවන්ට රාත්‍රී වැඩ කරන්න දෙන්න එපා කියලා. ඒ වැඩ කරන්න දෙන්න එපා කියපු වෘත්තීය සමිති එකක්වත් ජේෂ්ඨයි කියන කම්කරු නායකයෝ ඇවිල්ලා බොහොම තමන්ගේ නම ඊට පස්සේ උපදේශන සභාවට තමන්ගේ සමාජිකයෝ නැහැ කියලා පත්ුනේ නැහැ කියලා අද ජාත්‍යන්තර කම්කරු සංවිධාන වලට පැමිණිලි කරලා තියෙන අය. ඒකට තමයි එකතු වෙලා කණ්ඩායම එකතු වුනේ. ඒ අය මේ වෙලට ඇවිල්ලා මේ කාන්තාවන් රාත්‍රී වැඩ කරන එකට විරුද්ධ වුණා. විරුද්ධ වෙලා කිව්වේ මොකක්ද? මේ කාන්තාවන්ට රැයට වැඩ කරන්න දෙන්න බෑ, කාන්තාවන්ගේ ආරක්ෂාව මොකද්ද? අද මේ මොකක්ද කියන්නේ? තනියෙන් ගමන් කළ හැකි ප්‍රධාන රටවල් අතරට ලංකාව සංචාරක ගමනාන්තයක් හැටියට තෝරාගෙන තියෙන වෙලාවක සෝලෝ ට්‍රැවලර්ස්ලට හොඳම තැනක් විදියට එහෙම තෝරාගෙන තියෙනකොට මේ ඇවිල්ලා කාන්තාවන්ට රැයට වැඩ කරන්න දෙන්න බෑ කියලා කිව්වා. හැබැයි තමන්ගේ වෘත්තීය සමිතියේ එක්කෙනෙක්වත් නැහැ මේ IT සෙක්ටර් එකේ වැඩ කරන. එහෙම නැතුව තමයි වෘත්තීය සමිතිය ඇවිල්ලා කිව්වේ. හැබැයි එහෙම තියෙද්දි අපි අවසානයේදී අපිට තීන්දුව සිගන්න වුණා කම්කරු උපදේශන සභාවෙන් මේක ක්‍රියාත්මක කරන්න. මම මතක් කරන්න ඕනේ මේ වගේ විරුද්ධ වීම, මේ වගේ ඉස්සරහට යන්න නොදී ක්‍රියාත්මක කිරීම ඉතිහාසයේ ඉඳලා හැමදාමත් සිද්ධ වුණා. ඒවා නිසාම තමයි මේ ආර්ථිකය ඉස්සරහට ගෙනියන්න පුළුවන් කමක් නැති වුණේ මේ රටට. හැම වෙලාවෙම විරුද්ධ වුණා. අපි මතක් කරන්න ඕනේ පහුගිය වෙලාවේ ණය ප්‍රතිවිරගත කරනකොට අපි කිව්වා ඒ ණය ප්‍රතිවිරගත කිරීම වෙනුවෙන් අපිත් යම් කොටසක් දරා ගැනීම වෙනුවෙන් අපි මේ වෙලාවේ අපේ අරමුදලෙන් යම්කිසි ප්‍රතිලාභවල යම්කිසි කැපවීමක් සිද්ධ කරනවා කියලා අපිට බරපතල විදියට චෝදනා කරා, කෑ ගැහුවා. ඒ කෑ ගහලා මේක 100ට පහටයයි හයටයයි කියලා කිව්වා. අපි 9%ක අවම උදලකට 100 EPF එක ETF එක ලබා දෙන්න අවුරුදු 4කට අපි කැප් එකක් දැම්මා. හැබැයි ඊ පහුගිය දවසේ මාධ්‍ය සාකච්ඡාවටත් ගිහිලා කියන්නේ 7%ට මේක අඩු වෙනවා එහෙමයි කිව්වේ. හැබැයි අපි මේ අවුරුද්දේ 13%ක් EPF ETF එකට ගෙවලා මේ බොරු මතවාද මේ බොරු බිල්ලමවන එක සමාජයේ ප්‍රගමණයට කොච්චර බාධාවක් වෙනවද කියන එක අපි ඔප්පු කරලා පෙන්නුවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ ජනතාව කම්කරු පන්තිය වැඩ කරන ජනතාව ආරක්ෂා කරන්න ඔවුන්ගේ ප්‍රතිලාභ ආරක්ෂා කරන්න ගත යුතු ගත් ක්‍රියාමාර්ග ගත යුතු නෙමේ කරන දේවල් සිහින කුමාරයෝ වගේ එහෙම නැත්නම් ෆැන්ටසි වගේ නිකන් එක එක දේවල් කියව කියව ඉන්නේ නැතුව කරලා
කොඩ ප්‍රීස් කරු නියෝජ්‍ය කාරක සභා සභාපති මුලාසනෙට.
Honorable Minister, please continue.
එතකොට මේ වගේ කරලා පෙන්නුවා. මම අද දවසේදී මේ වර්ජන ගර්ජන මේ වගේ දේවල් වල ඉතිහාසය ගැනත් මම පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. කිසිම දැක්මක් කිසිම අවබෝධයක් නැතුව නිකම්ම ඇවිල්ලා වචන ප්‍රකාශ කරන කණ්ඩායම් විදියට ලොකු සැලසුම් ඉදිරිපත් කරන ප්‍රායෝගිකව රටේ තියෙන තත්ත්වය මොකක්ද? අද කතා කර අධිකරණයේ නඩු ප්‍රමාද වීම, ගුරු වරුන්ගේ පත්වීම් පිළිබඳව ඇති වෙලා තියෙන තත්ත්වය, රාජ්‍ය තන්ත්‍රයත් එක්ක ඇති වෙලා තියෙන යම් යම් නිලධාරීන්ගේ පසුබැස්මත් එක්ක කරන්න තියෙන වැඩපිළිවෙල, මේ සියල්ල එක්ක සුරංගනා කතා වගේ එක රයින් සියල්ල රට වෙනස් වෙනවා වගේ තමයි සමහර අය කතා කරන්නේ. එතකොට මේ අයට මම කියන්න කැමතියි, හම්බන්තොට වරායේ ගල්වල ඉඳලා මත්තල ගුවන් තොටුපොළේ, දැන් කිව්වා නිවුස් එකක් එන්න නම් නිවුස් එකක් වෙන්නේ ගුවන් තොටුපොළක් නැවක් ආවහමද නැත්තම් ප්ලේන් එකක් ආවම තමයි වෙනස් වෙන්න ඕනි කියලා, නිවුස් එකක් වෙන්න ඕනි කියලා. හැබැයි ඒ තැන්වලට ප්ලේන් එකක් එන්න මත්තලට බැරි වෙන්න, ඒ වගේම වරායට නැව්වෙන්නේ නැති වෙන්න බොරු මත හදලා මේ රට බලපල්ලට යැව්ව ඉතිහාසයේ ඉඳලා එදා ඇල්ල වැල්ලවාය පාලම පාර හදනකොට කිව්වේ මොකද්ද? ඇමරිකන් ප්ලේන් බාන්න තමයි ඇල්ල වැල්ලවාය පාර හදන්නේ කියලා. ওই විදියටම තමයි කිව්වේ හයිවේ එක හදනකොට මේ පැත්තේ පූසත එහා පැත්තට යන්න බැරි වෙනවා, මේ පැත්තේ ගොවියට එහා තමන්ගේ කුඹුරට යන්න බැරි වෙනවා, මෙහෙම කියලා හැමදාම විනාශ කරා මේ රටේ ඉස්සරහට යන ගමන. මේක තමයි හැමදාම දවසින් දවස කරපු වැඩපිළිවෙල. මේවා ගත්තොත් නොරොච්චෝලේ බලාගාර, ඒ වගේම වරාය ඉදිරියට යෑම් බලාගාරවල කටයුතු, උමාඔයේ කටයුතු ගත්තාම ආයෙත් කියන්න දෙයක් නැහැ, උමාඔයේ මෙන්න හිලක් තියෙනවා කියලා කාලයක් තිස්සේ කියලා බිලියන ගානක සල්ලි මේ රටේ විනාශ කරලා අද වෙනකොට අනුර කුමාරලා කියන්නේ ජවිපේ කියන්නේ බොරු හිලක් කියන එක කාලයක් තිස්සේ ඔප්පු කරලා තියෙන වෙලාවක තමයි මේ ටික මම කතා කළේ. එතකොට IMF එකට යනකොට IMF එකට යන්නේ නැතුව අපිට තිබුණා ද්විපාර්ශ්වීයව මේක විසඳ ගන්න, ඉන්දියාවෙන් බිලියන 3ක් දුන්නා වගේ අපිටත් අනිත් රටවල් වලින් ඉල්ලගෙන මේක කරන්න තිබුණා. හරිෂෝ, එහෙම කරන්න පුළුවන් නම් අපි නොකර ඉන්නවද? තමන්ගේ යාළුවෝ ෂර්ට් කලිසම් දෙන විදියටම අනිත් රටවල් වලිනුත් හාමචන් ගණින් කියලා සල්ලි දෙයි කියලා හිතනවනම් ඒ වගේ ප්‍රායෝගික නොවන ෆැන්ටසි වල ඉඳගෙන කතා කරන එක බොහොම හොඳයි. හැබැයි සමහරුන්ට මේවා අහගෙන ඉන්නකොට මේවා හරි ෂෝක්. වැඩේ තියෙන්නේ ඔලුබක්ක නටවනවරත් ගොඩක් අය යනවා බලන්න. ගොඩක් අය යනවා මේ වගේ කතා අහන්න. ඒක තමයි අපිට කියන්න තියෙන්නේ, මේ වගේ කතා කියලා අපේ රට දවසින් දවස කඩා වට්ටපුවා ලයිස්සුවක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, දැන් මේ ඔන්ලයින් ගැන අපි කතා කරා, අපි මේ ඩිජිටල් එනේබලින් සර්විසස් ගැන කතා කරා, KPO BPO ගැන. මේ විතරක් නෙවෙයි, පුද්ගලිකව ගෙවල් වල ඉඳගෙන පුංචි ව්‍යාපාර කරන අය ඉතාමත්ම විශාල සංඛ්‍යාවක් ඉන්නවා. අද ඔන්ලයින් එකත් එක්ක මේ ප්ලැට්ෆෝම් එක තමයි බිස්නස් ගොඩක් කෙරෙන්නේ. තරුණයෝ ව්‍යවසායකයෝ බවට පත් වෙලා තින්නේ මේ ප්ලැට්ෆෝම් එක්ක. හැබැයි මේ ප්ලැට්ෆෝම් බිස්නස් වලටත් ඔන්ලයින් වලින් කරන බිස්නස් වලටත් අනාගතයේදී බදු ගහනවා කියලා අපේ ඇතැම් අපේක්ෂකයෝ කියන්නේ. අපේ අනුර කුමාර දිසානායක මහත්තයා පහුගිය දවසේ මම දැක්ක මාධ්‍ය සාකච්ඡාවකදී කියනවා, එහෙම බදු ගහනවා නම් කොහොමද අපේ රටේ ඊළඟට තාරුණ්‍ය නැගිටවන්නේ, තාරුණ්‍යයට හයිය දෙන්නේ නැතුව කොහොමද ගොඩනංවන්නේ කියන එකත් මම මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම මම මේ වෙලාවේ සභාගත කරන්න සූදානම් වෙනවා මේ කණ්ඩායම් එකතු වෙලා 2009 අවුරුද්දේ ඉඳලා මේ වෙනකම් මේ අවුරුද්ද වෙනකන් මිනිස් දින 21,000 2,13,986ක් මිනිස් දින 213,986ක් වර්ජන හරහා මේ රටට අහිමි කරලා තියෙනවා. මේ අරත් වර්ජනේ, මේ වර්ජනය මේවා කරලා ආයෝජක වෙන එක වළක්වලා දැන් කියන්නේ ආයෝජක වෙන්නේ නැත්තේ අර ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ අරය කොමිස් ගහනවා මෙයා කොමිස් ගහනවා නෑ, එහෙමත් තිබුණා. හැබැයි ඒවා සියල්ල වළක්වලා තියෙද්දි අද ආයෝජක වෙන්නේ නැත්තේ රටේ ආවොත් මොන කර්මාන්තය කරන්න පුළුවන් වෙයිද? මොන් ඇයිද කොතනදී රෙද්ද උස්සන් ඇයිද? කොතනදී කෑක පොර ගහගෙන ඇයිද? මෙන්න මේවා නිසා එන්නේ නැත්තේ. ඒ නිසා තමයි ආයෝජක වෙන්නේ නැත්තේ. ඊට අමතරව මේ කර්මාන්ත ශාලා වල 213,000ක් මිනිස් දින අහිමි කරලා තියෙන්නේ මේ කණ්ඩායම. එතකොට ඊට අමතරව අද වෙනකොට නොරිටාගේ සමාගම වහල යන්න සූදානම් වෙනවා. මේ අවුරුදු 50ක් විතර ලංකාවට සල්ලි ගෙනදීපු ආයතනයක් විදේශ විනිමය ගෙනදීපු. මොකද්ද මේ කරන්නේ? තමන්ගේ දේශපාලන අර්බුද අවශ්‍යතාවය වෙනුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හදලා වහල දාලා යන තත්ත්වයට පත් කරනවා. එතකොට කොහෙද ප්‍රීම සමාගම? මේ හැම තැනකම
honorable manoganeshan
මේකලට පොමණක් ජීවිපි පොමණක් ඔබතුමා දැන් ඉන්නවනේ. ඔබතුමා මේ ඉන්දර මේ මෙතන ඉන්දර ඉතලා කියලා කතා කරනවා. 2005 බාලු ඉන්දර දානමක අපතකරාද ඔබතුමාට කරේ? ඒගොල්ලත් එමුද කරේ? කරේ රට රිෆෝම් කරන්නට අලුත් තැනට යන්නට අලුත් ඉතනට එදු දිනේ ඒගොල්ලෝ දැන් ඔබතුමා කියලා කතා කරනවා. ඒ නිසා අපි නෙමෙයි
දැන් මෙතන අපිට මනෝගණේෂන් මැතිතුමා මම ඔබතුමාට ඉතාමත්ම ගරු කරනවා. මේ වෙලාවේ අපි කාට කාටවත් කාගේද කින්ද මන්ද කියලා බේරගන්න වෙලාවක් නෙවෙයි තියෙන්නේ. 213,000ක් මිනිස් දින අහිමි කරලා මේ කරපු විනාශේ අදවත් අපි වෙනස් කරන්න ඕනේ. මේවා වෙනස් කරන්න ඕනේ තැනට අපි ඇවිල්ලා තියෙන්නේ. අපි ඔබතුමාටත් ආරාධනා කරනවා ඔය ඇවිල්ලා එකතු වෙලා මේ වෙනස් සංශෝධන ටික කරන්න එකතු වෙන්න කියලා අවශ්‍ය වෙලාවට. එතකොට ඕවෙනෝ ඔබතුමත් එනවා අලුත් ආණ්ඩුවේ කොටසක් කරුවේ බවට ඔබතුමා පත් වෙනවා කියලා අපි දන්නවා. ওই ප්‍රසිද්ධියේ නොකියුවට. එතකොට දැන් මේ විශාල හානියක් සිද්ධ කරලා තියෙන අවස්ථාවකදී මේ ටික මම සභාගත කරේ රටේ මිනිස්සු දැනගන්න ඕනි. මිනිස් දින 213,000ක් අහිමි කරලා ඊට අමතරව රටට ආයෝජනය වෙන හැම අවස්ථාවකදීම ඒවලට පයින් ගහලා ඒවලට එන්න ඕනි කරන වටපිටාව නැති කරලා ඒවලට රට ගිනි තියලා ඒ හැම අවස්ථාවකදීම ආයෝජක වෙන එක අපස්සට හැරුණා. මේ පැරණි කම්කරු නීති විතරක් නෙවෙයි, මේ පැරණි කම්කරු නීති පාවිච්චි කරලා කප්පන් වසන්තලා ඉන්නවා. කප්පන් ගන්නවා කොම්පැනියෙන් කොම්පැනියට ගිහිල්ලා. ඒ කප්පන් එකතු කරපුවා තමයි පහුගිය දවස්වල අර මිටට මේ මිටට කියලා ගම්ගම්වල ලොකු ලොකු රැස්වීම් තියන්න සල්ලි එකතු කරේ කප්පන් අරගෙන ගත්තු කප්පන් සල්ලි. ඒ කප්පන් සල්ලි විතරක් නෙවෙයි, දැනුත් මුදලාල්ලාගෙන් කප්පන් ගන්න ඒ විදිහටම තමයි කොම්පැනි වහනවා කියලා බය කරලා. මෙන්න මේවා වෙනස් කරන්න තමයි අපි අලුත් කම්කරු පනත සංශෝධන විතරක් නෙවෙයි අලුත් කම්කරු පනතක් අරගෙන ඉන්නේ, අලුත් රැකී රක්ෂා පනතක් අරගෙන ඉන්නේ. ඒ නිසා තමයි අර EPF එකේ ETF එකේ සංශෝධනය සිද්ධ කරන වෙලාවේ කෑ ගැහුවා වගේම ඉස්සරහටත් සූදානම් වෙලා ඇති. මේ කම්කරු අනපනත් වෙනස් කරනකොට, රැකී රක්ෂා පනත් වෙනස් කරනකොට, තමන්ගේ රස්සාවට කෙල වෙනකොට, හිඟන්නට තුවාලේ හොඳ වෙනකොට, කප්පන් වසන්තලාට කප්පන් ගන්න විදියක් නැති වෙනකොට, කම්කරුවා ශ්‍රමිකයෙක් බවට පත් වෙලා මේ රට දියුණු තැනකට යනකොට, වෘත්තිකයෙක් බවට පත් වෙනකොට බරපතල ප්‍රශ්නයක් ඇති. ඒ නිසා තමයි දැන් අර මොකද්ද ගහපු ගැරන්ඩි වගේ දඟලලා දඟලලා හැමතැනම දුවන්න පටන් අරගෙන ඉන්නේ කියන එකත් මම මේ වෙලාවේ මතක් කරනවා. එතකොට මේ ඉතාමත්ම කෙටි කාලයක් ඇතුළත මේ වෙනස සිද්ධ වුණා. අවුරුදු දෙකක් ඇතුළත බොහෝ අයට බාර ගන්න කිව්වහම බාරගත්තේ නැති කතා. අපි සියලුම දේවල් අපි දන්නවා, සාක්ෂි සහිතව අපි දන්නේ. එතකොට සාක්ෂි සහිතව ඒ දන්නකොට බාරගත්තු කෙනා මනල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ රටේ ප්‍රතිසංස්කරණයකුයි මේ සිද්ධ කරන්නේ. මේ රටේ ප්‍රතිසංස්කරණයක් මේ සිද්ධ කරන්නේ. එක පැත්තකින් නීතිය හා සාමය ස්ථාපිත කරන ගමන්, අනිත් පැත්තෙන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය හොඳටම ඇති කරන ගමන්, ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරලා අද හැමෝටම රැස්වීම කරන්න පුළුවන්, හැමෝටම බණින්න පුළුවන්, හැමෝටම කෑ ගහන්න පුළුවන් පරිසරය නිර්මාණය කරලා දීලා, හොඳම ප්‍රජාතන්ත්‍රවාදියෙක් විදිහට හැමෝටම එක සහ සමානව ඉඩකඩ හදලා දීලා, ඒ වගේම රටේ ආර්ථිකය සංශෝධනය කරන්න ඕන ආර්ථික අරගලය එතුමා ක්‍රියාත්මක කරගෙන ඉන්නවා. මේවා මේ අද අපි එක කොටසකින් පෙන්නුම් කරන්නේ ඒ ආර්ථික අරගලයේ කොටස්. මේ ආර්ථික අරගලයේ වෙනස් කිරීමේ කොටස් තමයි අද අපි පෙන්වන්නේ. මේ වගේ මේ වෙනකොට අනපනත් 78ක් මේ වෙනකොට සම්මත කරලා ඉවර කරලා තියෙනවා. තව අනපනත් 100කට එහා පයිප්ලයින් එකේ තියෙනවා. ඉස්සරහට කරගෙන යන්න තියෙන අනපනත් රාශියක් තියෙනවා. මේ අනපනත් ටික එනකොට මේ රටේ මේ පරිවර්තනය, මිනිස්සු ඉල්ලපු පාරට බහලා ඉල්ලපු වෙනස, සැබෑ වෙනස හම්බ වෙනවා. එහෙම නැතුව මේ ගිවල් ගිනි තියලා, එහෙම නැත්තම් මිනිස්සු මරලා, මිනිස්සු බේරේ වැවට දාලා, ඒ කරපු අරගල නෙවෙයි, නිවැරදි අරගලය, නිවැරදිව මේ රට ප්‍රතිසංස්කරණය කරන අරගලය, මිනිස්සු ඉල්ලපු වෙනස රනිල් වික්‍රමසිංහ මැතිතුමා අරගෙන දෙනවා කියන එක තමයි අපි මේ ටික කියන්නේ. එතකොට අර කිව්වා මේ ණය ගෙවන එක ගැනත් එතනදි කතා කළා. ණය ටික ටික ගෙවන්න පුළුවන්, අපිට හදා ගන්න පුළුවන්, අපිට පුළුවන් සාකච්ඡා කරලා කරගන්න. ඒ වගේ දැනුමක් නැති, ඒ වගේ ලදබොළඳ, ඒ වගේ කණ්ඩායම් වලට අපේ මිනිස්සුත් හූමිටි දිදි ඒ දිහා කටවල් අරගෙන බලන් ඉන්න එක ගැනත්, ඒ වගේම පරිණතකමක් නැතුව, ඒ වගේම දැනුමක් නැතුව ලදබොළඳ විදියට රටේ ජනතාව ගුණාට අන්දලා හැමදිස්සෙම සුබ සාධනය දෙනවා, අරක දෙනවා, මේක දෙනවා කිය කිය ඒ බොළඳ තැනට ගිහිලා මේ රට ගොඩනගන්න බෑ කියන එකත් අපි මේ වෙලාවේ කියනවා. අපි කොරියාව ගැන, එතකොට ජපානය ගැන, එතකොට ඉන්දියාව ගැන අපි දැක්ක පහුගිය දවසේ ඔය මාධ්‍ය සාකච්ඡාවකදී කතා කරනවා. ඒ රටවල් කොහොමද ගොඩ නැගුණේ, ඒ අය තමන් ශක්තිවත්ව ගොඩ නැගුණ මතක් කරන්න කැමති. ඉන්දියාවත් IMF එකට ගියා. ඒ යනකොට ඩොලර් බිලියන 2.2ක් ඒ වෙලාවේ අරගත්ත වර්ල්ඩ් බැංක් එකත් එක්ක එකතු වෙලා. ඒ වගේම 1996 දකුණු කොරියාවත් IMF එකට ගිහිල්ලා සල්ලිත් අරගෙන ඒ වෙලාවේ ඇති කරපු ප්‍රතිසංස්කරණත් එක්ක තමයි රටවල් ඉස්සරහට ගියේ. හැබැයි මේගොල්ලෝ හිතන්නේ IMF එක කියන්නේ සල්ලි ටිකක් ඉල්ල ගන්න තියෙන තැනක් කියලා. නෑ, ඊට එහාට ගිහිල්ලා ලබා ගන්න සහතික, ඒ වගේම ඒකත් එක්ක අනිත් රටවල් එක ගනුදෙනු කරන්න, ඇති කරගන්න එකඟතාවය, ඒ වගේම සිද්ධ කරන ප්‍රතිසංස්කරණ රසක් එක්ක තමයි IMF එකට ගිහිල්ලා මේ වැඩ කරන්නේ. එහෙම නැතුව කාගෙන් හරි සල්ලි ටිකක් අරගෙන දියම් මචන් සල්ලි ටිකක් අපේ රටේ ප්‍රශ්නයක් කියලා විසඳ ගන්න එක නෙවෙයි වැඩේ. රට ප්‍රතිසංස්කරණ මේ වශයෙන් වෙනස් කරලා ආර්ථික පාරදුෂ්‍යභාවය ඇති කරලා, ආර්ථික විනිවිදභාවය ඇති කරලා මේ රටේ ඉස්සරහට ගෙනියන්න ඕනි ආර්ථික ප්‍රතිසංස්කරණය තමයි IMF එකත් එක්ක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කරන්න කියන එක අපි කියනවා. ඒක නිසාම තමයි ඉකොනොමික් ට්‍රාන්ස්ෆෝමේෂන් බිල් එක මේ වෙලාවේ අපි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා සියලු දෙනාගේ එකඟතාවය අරගෙන ඉස්සරහට යන්න අපි බලාපොරොත්තු වෙන්නේ. මේක දැවැන්ත පරිවර්තනය. මේ පරිවර්තනයත් එක්ක තමයි අපි මේ ඉස්සරහට යන්නේ කියන එකත් මතක් කරමින් මේ වෙලාවේ
Honorable Manoganeshan
මගේ කතාව ටික ආගෙන හිටියා. අවසන් භාගයට එමු ගන්න තුන්න හොඳයි. උදා කතා ඔක්කොම සුරංගන කතාව නැත්නම් ෆැන්ටසි කියලා මම කියන්න යන්නේ නැහැ. හොඳයි, කරන්න කතා කරන්න. ප්‍රශ්නයක් නෙමෙයි මම උතුම් අවධානය ගේන්නේ. කම්කෝර ඇමතුමාගේ අවධානය ගේන්න කැමති. මොනෝ කිව්වත් ඇර ඔබතුමා මේ අවස්ථාවේදී වදකම්කර ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ පෙරදිලා පරාජයට මුණ දිනවා. කරුණා කරලා ඒක පිළි අරගෙන යම්කි දෙයක් කරන්න. දැන් ඔබතුමා එතන වෙන්න ඕන සිස්ටම් චේන්ජයක් වෙන්න ඕන. Unless until go for system change in the plantation, nothing will change there. දැන් දෛනික පඩියක් ලබාගෙන ඉඳන් බලන්න ඊයේ පෙරේද රට ප්‍රතිෂ්ඨේක දැන් ඉපරේද දුම්බර වත්තේ පොඩකින් දුම්බර වත්තේ පාර දීලා තියෙනවා. දැන් බලන්න වතු ආම උනා කරන්න තියෙනවද? දැන් ඕගොල්ලන් දැන් අපි යවනවනේ මේ අබුදාවෙන් දලා විශ්‍රාම දීලා යවනවනේ. ඒ අය අරගෙන ප්‍රයිවට් ආමි සදනවා. දුම්බර වත්තේ අදලා තියෙනවා. අදලාද පාර දෙනවා. හත්තපුර පාර දීලා තියෙනවා. මාතලේ පාර දීලා තියෙනවා. කලිතර පාර දීලා තියෙනවා. මොකද්ද මේ? හාමුදුරුවෝ කතා කරන්න ඒගලන්ට. කතා වෙනස් කරන. ඩයිනස්ටි ගෝවර් සිස්ටම් චේන්ජ් නැති කිච්චේ යුවද දෙවියන් මිනිස්ටර් නෝ. කතා කරන්න එපා. ඒ නිසා කරුණා කරලා ඒක ඉඩ දෙන්න වෙනස් කරන්න. නැත්තම් බෑ. එතන දැන් ඕගොල්ලන් 1700 දෙනවා කියලා ඔබ තුමාත් එක්ක ගැසට් එක පෙන්නලා මේ පෙන්නලා ජනාධිපතිතුමා කියලා ගියා. හොඳයි. ප්‍රශ්නයක් නෑ. අපි සතුටුයි. අපි සහයෝගය දෙන්න කැමතියි. නමුත් වෙන්නේ නෑ නේද? ඒ කියන කරනකොටම ඒගොල්ලන් කියනවා මේ නඩුදානවා. ඉතින් මොකද වෙන්නේ? පිළිබෙන්න.
Thank
you. කවදාවත් ඒක ලැබෙල නෑ. මේ රටේ තිසර කාලේ එමුතුම ඉවර කරන්න පොඩ්ඩක් ඉන්න. ලක්ෂ 10ක් හිටියා කම් කරවන හිටියා. ලක්ෂ 10ක් හිටියා. දැන් ඒක ලක්ෂම ආමයි. දැන් ඒකමාර ඉන්නේ. ඒගලට සාධාරණත්වය ලබා දෙන්න.
Thank you honorable minister.
මන්දන්නවා මනෝගණේෂන් මැතිතුමාටත් උතුරු මන්දන්නවා මතු මනෝගණේෂන් මැතිතුමාටත් වතුකරේ ඡන්ද වෙනුවෙන් යම් කිසි හඬක් නැගිය යුතුයි එතුමා ඒ නිසා මේ වෙලාවේ කතා කළා හැබැයි මේ සම්බන්ධයෙන් උත්තරයක් මම මීට ටිකකට ඉස්සෙල්ලා ඉරාන් වික්‍රමරත්න මැතිතුමාට මම ලබා දුන්නා අපි ක්‍රමානුකූලව මේ ක්ෂේත්‍රය වෙනස් කරන විදිය ඒ කියන්නේ මේක අවුට්ග්‍රෝන් මොඩල් එකට යන විදිය අපි කොහොමද ඉඩම්වල අයිතිය ලබා දෙන විදිය ඒ වගේම ඔවුන්ව ව්‍යවසායකයන් බවට පත් කරන එක කම්කරුවා කියන තැනින් අයින් කළා ව්‍යවසායකයෝ බවට පත් කරන එක බොහෝ කම්කරුවෝ කැමති නැහැ මේ ව්‍යවසායකයෝ බවට පත්වල ඉඩමේ අයිතිය අරගෙන එනවට ඒව අපි ක්‍රමානුකූලව සිද්ධ කරගෙන යන ගමන් මේ තමයි අවසාන වතාවට වැටුප් වැඩිවීමක් කරන්න සිද්ධ වෙන්නේ අපිට මීට පස්සේ නෑ මේ කරන්නම් කියලා නෙමෙයි අපි මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වල අවසාන වශයෙන් තමයි මේ තීන්දුවට ගත්තේ දැනටත් 15 සිට වෙනකොට අපිට මේක ස්ථිර කරන්න තියෙනවා දැනටත් අපි වතු හාම්පුතුන් සමග සාකච්ඡා කරලා තමයි අවසානයේදී එකඟතාවයකින් එන්නේ කියන එකත් අපි මතක් කරනවා මොකද ඒක අපි අමතක කරන්නේ මොකද අපි හාම්පුතුන් වගේම කම්කරුව දිහාත් බලන්න ඕන හාම්පුතු දිහා විතරක් බලලා හරියන්නේ නැහැ ගොඩක් අය බලනවා වගේ ඒ නිසා මම කියන්න ඕනේ මෙන්න මේ ඔබතුමා වෙලාවෙන් අර පැත්තෙන් අඩු කරගන්න මෙන්න මේ සංශෝධන සියල්ල රටක් විදියට අපි සිද්ධ කරන්නේ මේක මේ නිකම්ම කම්කරුවගේ රටක වැඩි කරලා වෙනස් කරන්න නෙමෙයි අපි හදන්නේ සම්පූර්ණ පරිවර්තනයක් සිද්ධ වෙන්නේ ඒ නිසා තමයි අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වෙනමත් කමිටුවක් දාලා වෙනම මේ පාර්ලිමේන්තු ජනා මේ කැබිනට් අනු කමිටුවක් දාලා මේක සඳහා වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්න කියන එකත් මම මතක් කරමින් මේ IT සෙක්ටර් එකේ කාන්තාවන්ට රාත්‍රී වැඩ කිරීම සඳහා අද මේ අවස්ථාව ලැබුණා වගේම ඉදිරියේදී අනෙකුත් සංශෝධන හරහා අනෙකුත් එන අලුත් එම්ප්ලොයිමන්ට් ඇක්ට් එක හරහා රැකී රක්ෂා පනත හරහා මේ තියෙන බොහෝ නීති රීති ලිහිල් වෙලා නූතන ලෝකයට ගැලපෙන අලුත් රැකී රක්ෂා පනතක් හැටියට ආයෝජනකයන්ට අවස්ථාව සැලසෙන ඒ වගේම අපේ ශ්‍රමිකයා ආරක්ෂා වෙන ශ්‍රමිකයා ආරක්ෂා කරන ඒ සමාජ සුභ සාධන වැඩපිළිවෙලක් කරහා ශ්‍රමිකයා EPF ETF මේ සියල්ලටම සමාජයේ ඉන්න සියලුම වැඩ කරන ජනතාව සියලුම දෙනා පෞද්ගලික අංශය විතරක් නෙවෙයි සියලුම දෙනා සම්බන්ධ කරගන්න වැඩපිළිවෙලක් කරහා පුළුල් සංශෝධනයක් මේ ක්ෂේත්‍රයේ ඇති වෙනවයි කියන එකත් මම මේ වෙලාවේ මතක් කරමින් මම නිහඬ වෙනවා බොහොමත්ම ස්තුතියි.